ප්‍රශ්නාංක 8 ගරු චාමර සම්පත් දසනායක මහතා වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගේ ඇසීමට
ප්‍රශ්නය අහනවා.
ප්‍රශ්නාංක ආ 1 කාර්යමණ්ඩලයට ගෙවන ලබන දීමනා වර්ග පිළිබඳ විස්තරේ දීර්ඝ බැවින් සභාගත කරනවා. ඒ වගේ එක් එක්ව දීමනා වර්ග සඳහා මුදල් ප්‍රමාණයක් දීර්ඝ ලේඛනයක් තියෙනවා. ඒක මම සභාගත කරනවා. ගරු කතානායකතුමනි, ප්‍රශ්නාංක 3 ගුවන් කාර්ය මණ්ඩලය සමාජික සමාජිකාවන් අතරමඟදී ගමන් වාරවලදී නවාතැන් පහසුකම් සපයන බැවින් ඔවුන්ට නවාතැන් පහසු දීමනා ලබා දෙන්නේ නැත. ප්‍රශ්නාංක 4 නවාතැන් දීමනා නොගෙනු ලැබේ. ප්‍රශ්නාංක 5 මුදලක් වැය නොවේ. ප්‍රශ්නාංක 6 ඔව්. ප්‍රශ්නාංක 7 ගුවන් යානයේ තුල ගත කරන කාලය සඳහා ආහාර පාන දීමනාව ගෙවනු නොලැබේ. ප්‍රශ්නාංක 8 මුදලක් වැය නොවේ. ප්‍රශ්නාංක A1 වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරියෙකු පත් කර තිබේ. ප්‍රශ්නාංක A2 වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරියෙගේ නම වන්නේ යසන්ත දිසානායක මහතා. ප්‍රශ්නාංක 3 අදාළ නොවේ.
කතානායකතුමා, මේ ඔබතුමාගේ මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ අද විධායක නිලධාරියා පත් කරලා තියෙනකොට තාම පත් කළා නැහැ. දැන් පේපර් රැඩියක් දාලා තියෙනවා. එතකොට මේ මීට කලින් දැන් සභාපතිත් ගුවන් සේවා සමාගමට ඇඟිලි ගහන්නේ නැහැ. සභාපතිත් පැත්තකට වෙලා ඉඳගෙන තමයි වැඩ යන්නේ. හැබැයි ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පැපෝනියුගිනියා ගුවන් සේවය කරපු ජාතික ප්‍රධාන විධායක නිලධාරිතුමා මේ ලංකාවේ මේකට එන්නේ ඉල්ලීමක් කරලා තිබ්බා පළවෙනියට ඔයගොල්ලෝ දාපු පේපර් ඇඩ් එකට. නමුත් ඒක ඉන්ටර්වියු එකක්වත් කැඳවන්නේ නැතුව එයාව ප්‍රතික්ෂේප කරා. දැන් ආයෙත් පේපර් ඇඩ් එකක් දාලා තිනවා විධායක ඉංජිනේරුවෙක් ගන්න කියලා. හැබැයි තව වෙනතුරු විධායක ඉංජිනේරුවෙක් බාර අරගෙන නැහැ. ඒක තමයි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ. දැන් ඔබතුමා කිව්වා ගත්තා කියලා. ගත්තට තාම මම දැන් සිවිල් ගුවන් සේවයකේ අපේ යූනියන් එකෙන් මට දැන් මං ඇව්වා තාම විධායක ඉංජිනේරු මේ විධායක නිලධාරිය බඳවාගෙන නැහැ.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා, ඔබතුමා හරි තාම බඳවාගෙන නැහැ. ඒක තමයි අපි වැඩ බලන විධායක නිලධාරිවරයෙකු තමයි පත් කරලා තියෙන්නේ ඇතුළේ මෙන්න. එතකොට ඔව් අපි ගිය අවුරුද්දේ අපි ඇඩ්වර්ටයිස් කරා විධායක නිලධාරි කෙනෙක් බඳවා ගන්න. නමුත් ආයතනයේ තියෙන මූල්‍යමය සහ පරිපාලනයට ගැළපෙන විධායක නිලධාරියෙක් සමත් වුණේ නැහැ අපි ගිය අවුරුද්ද ඇතුළත. ඒක ගැළපෙනව නැද්ද කියලා අපිට තීරණය කරන්න බෑ මන්ත්‍රීතුමා. ඒකට තමයි අපි ඉන්ටර්වියු බෝඩ් එකක් දාන්නේ. බෝඩ් එකේදී තමයි තීරණය වෙන්නේ එයා ගැළපෙනවද නැද්ද කියලා. ඒක නිසා අපි නැවත වාරයක් ඇඩ්වර්ටයිස් කරලා තියෙනවා විධායක නිලධාරියෙකු පත් කරගන්න. දැන්ට 200 දෙනෙක් අපිට ඇප්ලිකේෂන් දාලා තියෙනවා. ඒකේ 75ක් ෂෝට් ලිස්ට් වෙලා තියෙනවා. ඒ 75න් විධායක නිලධාරි කෙනෙක් පත් කරගන්න පුළුවන් කියලා අපි බලාපොරොත්තු වෙනවා.
ගරු මන්ත්‍රීතුමා,
දෙවෙනි අතුරු ප්‍රශ්නේ පළවෙනි අතුරු ප්‍රශ්නේම මේ තියෙනවා. ආවා කතානායකතුමනි, පැපෝනිය ගියානියාවේ ඉන්න එක්කෙනෙක් ආවා ගත්තේ නැහැ. ඔයගොල්ලොන්ට හරියන්නේ නැති ඉඳ ගන්න නැතුව ඇති. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් තාම අරගෙන නැහැ. අදත් ආගුවන් සේවයක දුවන් ඕගොල්ලෝ එහෙම නෙවෙයිනි කිව්වේ. අපේ අනුර කුමාර ජනාධිපතිතුමා විපක්ෂයේදී කිව්වා මේ මත්තල ගුවන්තොටුපළට ගුවන් යානයක් බාන එක නිවුස් එකක් නෙවෙයි. ඒක ගුවන් යානය ඇවිල්ලා දුම්රිය ස්ථානයකට බෑවනම් තමයි නිවුස් එකක් කිව්වේ. හැබැයි ඉතින් අද වෙනකොට තාම ගුවන්තොටුපළ හදලත් ඉවරයි. ඒ වුණාට මේ විධායක නිලධාරිය දාගන්න බැරි. ආණ්ඩුවන්නේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ මේ දැන් කැබින් ක්‍රූ එකට යනකොට කෑමක් දෙනවා. ඊට අමතරව දීමනාවකුත් දෙනවා කැබින් ක්‍රූ එකට. හැබැයි ග්‍රවුන්ඩ් හැන්ඩලින් එකේ අර බඩු පටවන ළමයින්ට කලින් තේ එකක් දුන්නා, සැන්ඩ්විචස් එකක් එක්ක. ඒකත් නතර කරලා. හැබැයි කැබින් ක්‍රූ එකට ෆ්ලයිට් එකේ යනකොට දීමනාවක් දෙනවා. ඒ කෑමක් දීලා කෑමට දෙන දීමනාවක් දෙනවා කැබින් ක්‍රූ එකට. ඒක මම දන්නේ නැහැ. ජනාධිපතිතුමාගේ පුතා ඉන්න ඉඳ දන්නේ නැහැ ඒක. ඒක නිසා මේ කැබින් ක්‍රූ එකේ යන අයට දීමනාවක් දෙනවා කෑමක් දෙනවා. ඊට පස්සේ ෆ්ලයිට් එක නතර කරාට පස්සේ බහලා යනකොට දීමනාව දෙන්න ඕනේ. ඒක අපි පිළිගන්නවා. හැබැයි මේ දෙකම වෙනවා. ඒකයි තමයි මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ. කැබින් ක්‍රූ එකට
ගරු අනියෝජ්‍ය මාතුමා,
මේ ඔබතුමාගේ තොරතුරු වැරදි. කැබින් ක්‍රූ එකට ෆ්ලයිට් එකේ කැබින් ක්‍රූ එකට ගුවන් ගමන් වාරය ඇතුළතදී කෑම ලබා දෙන නිසා දීමනාවක් ලබා දෙන්නේ නැත. හැබැයි එළියට ගියාට පස්සේ ඒගොල්ලන්ට නවාතැන් සහ ආහාර දීමනාවක් දෙනවා. ඒක ලබා දෙන්නේද නැත, ඉතිරියට ලබා දෙන්න බලාපොරොත්තුකුත් නැත. ඒක තමයි උත්තරේ.
ප්‍රශ්න අංක 9 ගරු ආර්.ජී. විජේරත්න මහතා, මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ඇසීමට. ප්‍රශ්න අංක 10 ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශයේ ඇසීමට.
අහනවා.
ගරු අග්‍රාමාත්‍යතුමිය.
ගරු කථානායකතුමනි, A1 පිළිතුර හඳුනාගෙන තිබේ. A2 පිළිතුර ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ මහනුවර දෙල්තොට මුස්ලිම් විද්‍යාලයේ තෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක විය. එම ව්‍යාපෘතිය යටතේ ප්‍රතිපාදන සීමා වීම නිසා ඉදිකිරීමට හැකි වූයේ බිම්මහල පමණි. බිම්මහලේ පන්ති කාමර 4ක් මේ වන විට භාවිතාවට ගනු ලැබේ. ඉතිරි මහල් දෙක තුල පන්ති කාමර 8ක් ඉදිකිරීමට යෝජිතව පවතී. මේ සඳහා දළ ඇස්තමේන්තුව මුදල් රුපියල් මිලියන 55කි. 3 පිළිතුර ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වූ මෙම කර්මාන්තයේ ඉදිරි මෙම ගොඩනැගිල්ලේ ඉතිරි කොටස නිමකිරීම සඳහා මේ වසරේ ප්‍රතිපාදන ඉල්ලුම් කොට ඇත. ආ අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා,
ගරු කථානායකතුමනි, මගේ පළමු අතුරු ප්‍රශ්නය, මම මේ ප්‍රශ්නය යොමු කරේ මේ දිත්වා සුලිකුණාටුවට පෙර අග්‍රාමාත්‍යතුමනි. දැන් සුලිකුණාටුවෙන් පස්සේ මේ දෙල්තොට මුස්ලිම් විද්‍යාලයට ආබදව පියසේනපුර ගලා බැසීමක් සිදු වුණා, විශාල නායෑමක්. ඒ නායෑම සිදුවීමත් එක්ක දැන් ඒ දෙල්තොට මුස්ලිම් විද්‍යාලයේ ක්‍රීඩාපිටිය, ඒ වගේම ඉස්පිරිතාලය යන තියෙන ගෙවල් 6ක්, ඒත් එක්කම දැන් ප්‍රාථමික අංශයේ ගොඩනැගිලි අනතුරුදායක තත්ත්වයට පත් වෙලා තියෙනවා. නමුත් වෙලා තියෙන ප්‍රශ්නේ දැන් නුවර දිස්ත්‍රික්කයේ පාසල් 150ක් විතර මේ වගේ තත්ත්වවලට මුහුණ දෙන්න සිදු වෙලා තියෙනවා. ඉතින් මේක එක පාසලක් විතරයි. ඉතින් මේ අස්සේ තාම ගොඩනැගිලි පරිශන ආයතනයේ නිලධාරීන් පැමිණිලක් නැහැ. ඉතින් මේක අපි විටින් විට මේ ගැන අවධානය යොමු කරන්න කියලා ඉල්ලුවට දැන් මේ කිසි දෙයක් වෙන්නේ නැහැ. මම ඉල්ලන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ගොඩනැගිලි අංශයේ ඉංජිනේරුවරේ හරි යවලා, නැත්නම් ඒ ඉංජිනේරුවරුත් එක්ක මේ NBRO ආයතනයේ කට්ටිය සම්බන්ධ කරලා මේ ගොඩනැගිලි වලට දැනට ඒ අනුසුදායක ගොඩනැගිල්ලේ ළමයි ඉගෙන ගන්න වෙලා තියෙනවා. මේ වගේ තත්ත්වයක් උඩ අපිට සිදු වෙනවා ඉල්ලීමක් කරන්න අඩුම වශයෙන් ගොඩනැගිලි අංශයේ ඉංජිනේරු මහත්වරු යවලා මේ පිළිබඳව යම් නිරීක්ෂණයක් කරලා මේ ගොඩනැගිල්ල පාවිච්චි කරන්න පුළුවන්ද නැද්ද කියන තත්ත්වය ගැන පැහැදිලි කිරීමක් කරන්න කියන.
මරෝ අග්‍රාමාත්‍යතුමනි,
කථානායකතුමනි, ඉංජිනේරු අංශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉංජිනේරු අංශයෙන් දිත්වාසුලි කුණාටුවට පස්සේ ඒ පාසල්වල අධීක්ෂණයක් කරා. මම තොරතුරු හරියටම හොයන්න ඕනේ ගරු මන්ත්‍රීතුමනි, මේ පාසලට අදාළ මොකද්ද ඔවුන්ගේ නිර්දේශය උනේ කියලා. නමුත් ඉංජිනේරු අංශයේ ගත්ත තොරතුරුත් අපිට NBRO එකෙනුත් තහවුරු කළා තමයි ගන්න ක්‍රියාමාර්ග ගන්නේ. නමුත් ඒ සඳහා අපි වැඩපිළිවෙලක් යොදලා තියෙන්නේ ඉංජිනේරු අංශයෙන් කරන ඒ ඇසෙස්මන්ට් එකත් NBRO එකේ කරන ඇසෙස්මන්ට් එකත් දෙකම සලකා බලා දිත්වා සුලිකුණාටුවෙන් මන්ත්‍රීතුමා සඳහන් කර විදියට පාසල් ගණනාවක් තියෙනවා. සමහර කාර්ඩදහානි අපිට ඒවා එතනම තියාගෙන ප්‍රතිසංස්කරණය කරන්න පුළුවන්. හැබැයි සමහර ඒවා අපිට ඒ ගොඩනැගිලි එතනින් අයින් කරන්නත් සිද්ධ වෙන තැන් අපිට හඳුනාගෙන තියෙනවා. ඒ සැලසුම් මේ වෙලාවේ අමාත්‍යාංශයේ සැලසුම් කරගෙන යන්නේ ගරු කථානායකතුමනි.
ඔන්නබල් මෙම්බර්,
ගරු කථානායකතුමනි, මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය දැන් මේ අතුරු ප්‍රශ්නේ අදාළ වෙන්නේ ගම්පල කලාප අධ්‍යාපන කාර්යාලයට. මේ ගම්පල කලාප අධ්‍යාපන කාර්යාලයට යටතේ එන බෙරවිල පටිතලාව සහ බරණගල වැනි ප්‍රදේශවල තියෙන පාසල් සම්පූර්ණයෙන් වහලා දාලා තියෙනවා. වහලා දාලා යාබද පාසල් වලට යමයි ඇතුළත් කරන්න සැලසුම් කරලා තිබෙනවා. නමුත් ඒ ඇස්සේ දැන් පරගල පාසලේ ළමයින්ට බෞද්ධ විහාරයක දානශාලාවේ ඉඩකඩ ලබා දුන්නාට එතන පරිසරය හොඳ නැහැ, කරන්ට් අමාරුයි, ඉඩකඩ මදි. ඉතින් ඒ ගැනත් යම් අවධානයක් යොමු වෙන්න ඕනේ. ඉතින් ඒත් එක්කම මුස්ලිම් පාසල් අතරේ අල් හික්මා පාසල ආණ්ඩිය කඩවත්ත සම්පූර්ණයෙන්ම නායාමයේ තර්ජනය යටතේ කිසිම ගොඩනැගිල්ලක් පාවිච්චි ගන්න බෑ. ඊට පස්සේ ඒ පිළිබඳවත් මේ අපි සාකච්ඡාවක් ඇදවුවට එතන සාකච්ඡාවේ අන්තිමට තීරණය වෙලා තියෙන්නේ ක්‍රීඩා පිටියේ තාවකාලික ගොඩනැගිලි හදන්න යුනිසෙෆ් ආයතනයෙන් මුදල් අරගෙන කරනවා එක. යුනිසෙෆ් ආයතනය කරන වැඩේ නිතර නිතර Zoom meeting තියෙනවා. තාම දැන් මාස 3ක් ගත වෙලා ඉවරයි. කිසිදා වෙලා නැහැ. අඩුම වශයෙන් යුනිසෙෆ් ආයතනයට කතා කරලා මේ ටෙන්ඩර් ප්‍රොසීඩිය පොඩ්ඩක් ඉක්මන් කරලා හරි මේක හරි తాවකාලික ගොඩනැගිලි හදලා ඒ ළමයින්ට ඉඩකඩ ලබා දීමේ වැඩපිළිවෙල සම්පූර්ණ කරගෙන ඉල්ලීමක් කරනවා. ඒත් එක්කම කහට පිටියේ මිනා විද්‍යාලයේ ප්‍රයිමරි සෙක්ෂන් එක පාවිච්චි කරන්න බෑ. ඒ ප්‍රයිමරි සෙක්ෂන් එක දැන් ගම්පොළ ජාතික පාසලේ ප්‍රයිමරි සෙක්ෂන් එකට ගෙනියලා తాවකාලිකව තියාගත්තට මෙතන දානපතියෝ ඉදිරිපත් වෙලා ගොඩනැගිල්ල හදන්න මුදල් දෙනවා කියලා කිව්වහම ඒකේ අනුමැතිය ගන්න ප්‍රොවින්ෂල් කවුන්සිල් එක තාම අනුමැතිය දීලා නැහැ. මේ මේ රමසාන් උත්සව කාලයේ පාසල් වහලා තියෙන හින්දා රමසාන් උත්සව කාලයේ తాවකාලික ගොඩනැගිලි හදලා ඉවර කරන්න පුළුවන්. නමුත් පළාත් අධ්‍යාපන නිලධාරීන් මේකට අනුමැතිය ලබා දුන්නොත් ඒකත් අපිට ඉක්මනට කරගන්න පුළුවන්. මේ වගේ දීර්ඝ ප්‍රශ්න ආශයක් තියෙනවා ගම්පල අධ්‍යාපන කාර්යාලයේ යටතේ එන පාසල් වලට මුස්ලිම් සිංහල දෙමළ පාසල් ඇතුළුව. ඉතින් මේ පිළිබඳව ඔබතුමිය සාකච්ඡාවක් ඇඳවලා හරි නැත්නම් අදාළ පළාත් සභාවේ නිලධාරීන්ට කියලා හරි මේ පිළිබඳව පළාත් සභාව මැතිවරණ තියෙන නැති හින්දා දැන් අධ්‍යාපන ඇමතිවරුත්
නැහැ.
ගරු කතානායකතුමනි, ඒ තොරතුරු මම හොයලා බලන්නම්. අපිට සැලසුම් තියෙනවා සමහර ඒවා අපිට తాවකාලික විසඳුම් තමයි මේ වෙලාවේ දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. නමුත් හැම පාසලක් පිළිබඳවත් අපි අධීක්ෂණය කරලා ඇසෙස්මන්ට් එකක් කරලා සැලසුම් කරලා තියෙනවා. එතකොට ඒවා හරියට ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන මේ නිශ්චිත තොරතුරු එතුමා මට ලබා දුන්නොත් මම ඒවා පිළිබඳව හොයලා බලන්නම්.
දෙවෙනි වටයේ ප්‍රශ්න අංක 1 ගරු හේෂා විතානගේ අංකුඹර ආරච්චි මහතා විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි, හේෂා විතානගේ මන්ත්‍රීතුමා වෙනුවෙන් විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගෙන් අහනවා.
පිරිතුර සභාගත කරනවා කතානායකතුමනි.
අත්‍රාංක 6 ගරු කීස් නෙල්සන් මහතා රාජ්‍ය පරිපාලන පළාත් සභාව සහ පළාත් පාලන අමාත්‍යතුමාගේ ඇසීමට.
කතානායකතුමනි, කීස් නෙල්සන් මන්ත්‍රීතුමා වෙනුවෙන් රාජ්‍ය පරිපාලන පළාත් සභාව හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් අහනවා.
කතානායකතුමනි, පිරිතුර සභාගත කරනවා.
ප්‍රශ්න අංක 9 ගරු ආර්.ජී. විජේරත්න මහතා මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි, ගරු ආර්.ජී. විජේරත්න මන්ත්‍රීතුමා වෙනුවෙන් මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් මම මේ ප්‍රශ්නය අහනවා.
තනගතුමනි, සති දෙකක් කල් ගන්නවා.
I wish to announce that this house cordially welcomes the parliamentary delegations led by honorable Lee Hak-yong, deputy speaker of the National Assembly of Republic of Korea, now present at the speaker's gallery. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්න ගරු සජිත් ප්‍රේමදාස මහතා.
~2024 අංක 37 දරණ කාන්තා සවිබල ගැන්වීමේ පනත මගින් මෙරට කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා ස්වාධීන ව්‍යවස්ථාපිත ආයතනයක් ලෙස කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාව පිහිටවනු ලැබුවා. කෙසේ වෙතත් එම කොමිසම ස්ථාපනය කර මාස 4ක් වැනි කෙටි කාලයක් ඇතුළත එහි ප්‍රථම සභාපතිනිය ඩොක්ටර් රමණී ජයසුන්දර මැතිනිය සිය ධූරෙන් ඉල්ලා ශ්‍රී ඇති අතර ඇගේ ඉල්ලාස්වීමට ප්‍රධාන වශයෙන්ම කොමිසමට ස්වාධීනව ක්‍රියා කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන නොමැතිකම, ස්වාධීන කාර්යාල පරිශ්‍රයක් සහ නිසි කාර්ය මණ්ඩලයක් නොමැතිවීම හේතු වී ඇති බව මාධ්‍ය මගින් වාර්තා වුණා. එමෙන්ම අදාළ අමාත්‍යංශය විසින් කොමිසමේ ස්වාධීනත්වයට හානි කරවන අයුරින් පරිපාලනමය මැදිහත්වීම් සිදුකරන බවටත්, කොමිසම අමාත්‍යංශය යටතට ගැනීමට උත්සාහ කරන බවටත් බරපතල චෝදනා එල්ල වෙලා තිබෙනවා. විශේෂයෙන්ම කාන්තාවන්ට වෙනස්කම් කිරීමට විරුද්ධව තිබෙන සෙඩාව් ජාත්‍යන්තර ප්‍රඥප්තිය, සහස්ත්‍ර සංවර්ධන ඉලක්කවල පස්වෙනි ඉලක්කය, ඒ වගේම විශේෂයෙන්ම පනතේ වගන්ති 4, 5, 6 යටතේ අපේ රටේ කාන්තාවන්ගේ ආරක්ෂාව රැකවරණය ශක්තිමත් කිරීම, ඒ වගේම කාන්තාවන් වෙනුවෙන් ජාතික අරමුදලක් ස්ථාපනය කොට එය ක්‍රියාත්මක කිරීම, මේ වගේ වගකීම් රැසක් මේ කොමිෂන් සභාව ක්‍රියාත්මක කරන්නට ඉදී තිබෙන මොහොතක, විශේෂයෙන්ම පැරිස් ප්‍රතිපත්තිවලට, පැරිස් ප්‍රින්සිපල්ස් වලට පටහැනිව ගිහිල්ලා අපේ රටේ කාන්තා කොමිසම මේ වෙන විට ඉතාමත්ම අභාග්‍ය සම්පන්න තත්ත්වයකට වැටිලා තිබෙනවා. ඒ නිසා මම ප්‍රශ්න ගණනාවක් ඉදිරිපත් කරනවා, රජයෙන් පැහැදිලි කිරීම බලාපොරොත්තු වෙන. කාන්තාවන් පිළිබඳව ජාතික කොමිෂන් සභාවේ කාර්යභාරය කුමක්ද? එම සභාවේ පළමු සභාපති ධූරයට පත් කරනු ලැබූ නිලධාරිණිය මම සඳහන් කරා එතුමියව ඩොක්ටර් රමණී ජයසුන්දර මැතිනියව. මේ තරම් කෙටි කාල සීමාවක් තුළදී එම තනතුරින් ඉල්ලාස්වීමට ඉදිරිපත් කළ නිශ්චිත හේතු කවරේද? කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාව සඳහා මේ දක්වා වෙන්කර ඇති අයවැය ප්‍රතිපාදන ප්‍රමාණය කොපමණද? ගරු කථානායකතුමනි, කතා වෙනවා මේ අස්වෙන්න හේතුවක් තමයි කාන්තා කොමිසමක් තියෙනවා, එක රුපියලක්වත් වෙන් කරලා නැහැ අයවැය. ඉතින් මුදල් වෙන් කිරීමකින් තොරව කොහොමද කාන්තා කොමිසමක් ක්‍රියාත්මක වෙන්නේ? කාන්තාවන් පිළිබඳව ජාතික කොමිෂන් සභාව ක්‍රියාත්මක වීමට ස්වාධීන කාර්යාල පරිශ්‍රයක් සහ කාර්යාල මණ්ඩලයක්, කාර්ය මණ්ඩලයක් ලබා දී තිබේද? නොයසේනම් මෙම කොමිසමට අමාත්‍යංශයට ඒකාබද්ධ කර එහි කාර්ය මණ්ඩලයේ භාවිතා කිරීමට කටයුතු කරන ලද්දේද? ඒ කියන්නේ කාන්තා කොමිසම කියන්නේ ස්වාධීන ආයතනයක්. ඒක කාන්තා කටයුතු අමාත්‍යංශයේ යටතට අරගෙන ඒ කාර්ය මණ්ඩලයේ යොදවලා කටයුතු කරන්නට යම්කිසි සැලැස්මක් තිබෙනවා. එසේ සිදු කිරීමෙන් කොමිසමේ ව්‍යවස්ථාපිත ස්වාධීනත්වයට රජය විසින් බලපෑම් කර ඇති බව පිළිගන්නේද? දැන් විශේෂයෙන්ම ගරු කථානායකතුමනි, මුදල් වෙන් කරන්නෙත් නැහැ, තැනක් ලබා දෙන්නෙත් නැහැ, බැලූ බැල්මට ස්වාධීනත්වයක් විනාශ වෙනවා. ඒ වගේම වැදගත් කාරණාවක් තියෙනවා, එක්සිකියුටිව් ඩිරෙක්ටර් හැටියට හිටපු අමාත්‍යංශ ලේකම්වරියා පත් කරලා තිබෙනවා මේ කාන්තා කොමිසමේ අනුමැතියක් නැතුව. ඒ විතරක් නෙවෙයි, ජනාධිපති ලේකම්තුමාත් එක්ක සාකච්ඡාවක් ඉල්ලලා තිබෙනවා, ඒක ලැබිලත් නැහැ. ඔන්න ඔය කරුණු කාරණා නිසා තමයි ඇත්ත වශයෙන්ම බොහොම ප්‍රවීණ පුද්ගලෙක් හැටියට හඳුන්වන ඩොක්ටර් රමණී ජයසුන්දර මැතිනිය ඇත්ත වශයෙන්ම අපි දන්න විදිහට ඉල්ලාස් වෙලා තිබෙන්නේ. ඉතින් මේ බරපතල තත්ත්වය නිවැරදි කරන්නට මොකද්ද රජය ගන්න පියවර? මොකද අපි සූදානම් විපක්ෂයක් හැටියට පරිපූර්ණ කැස්සමෙන්තුවක් ගෙනල්ලා මේ කාන්තා කොමිසමට අවශ්‍ය කාර්යාල, ඒ නිලධාරීන්, ඒ අවශ්‍ය අරමුදල්, විමෙන්ස් ඩෙවලොප්මන්ට් ෆන්ඩ් එක, ඒ කියන්නේ කාන්තා සංවර්ධන අරමුදල සඳහා අවශ්‍ය මුදල් වෙන් කිරීම සඳහා අලුතෙන් පරිපූර්ණ කැස්සමෙන්තුවක් ගේනවා නම් අපි ඒකට සහයෝගය ලබා දෙන්න ලෑස්ති. රජය ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද කියලා අපි අහන්න කැමති. කොමිසමේ ස්වාධීනත්වයේ ආරක්ෂා කළ යුතු වුවත් එහි සභාපතිනියට හා සාමාජිකින්ට අමාත්‍යංශ පරිශ්‍රේෂිත රාජකාරී කිරීමට ඉඩ ලබා දී ඇත්තේ කුමන පදනමක් යටතේද? මෙම ස්වාධීන කොමිසම අමාත්‍යංශයේ අංශයක් බවට පත් කිරීමට රජය උත්සාහ කරන බවට නැගෙන චෝදනා සත්‍යක්ද? එසේ නොවේ නම් එහි ස්වාධීනත්වයේ සහතික කිරීමට රජය ගන්නා කඩිනම් පියවර මොනවාද? ගරු කථානායකතුමනි, දකුණු අප්‍රිකාව දිහා බැලුවොත්, එක්සත් රාජධානිය දිහා බැලුවොත්, ඔස්ට්‍රේලියාව දිහා බැලුවොත්, කැනඩාව දිහා බැලුවොත්, මේ කාන්තාවන් වෙනුවෙන් ලබා දීලා තිබෙන ඒ නෛතික ශක්තිය ඉතාමත්ම ඉහළයි. ඇත්ත වශයෙන්ම ව්‍යවස්ථාමය පැත්තෙනුත් ඒ ශක්තිය ලබා දීලා තිබෙනවා. නමුත් ඒ රටවල්වල එසේ වෙනකොට අපේ රටේ කාන්තා අයිතිය උල්ලංඝනය කරන්නටයි මේ කාන්තා කොමිසමක් තිබියදී ඒ අකර්මණ්‍ය කරමින් මේ රජය කටයුතු කරන්නේ. ඒකට ලබා දෙන විසඳුම් මොනවද කියලා මම අහන්න කැමතියි. මෙරට කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ප්‍රධානතම ස්වාධීන ආයතනය මෙලෙස අකර්මණ්‍ය වීම වැළැක්වීමට රජයේ යෝජිත වැඩපිළිවෙළ කුමක්ද? ඇත්ත වශයෙන්ම අපේ රටේ ශ්‍රම බලකායේ කාන්තා සහභාගිත්වය 31%-33% අතර ප්‍රමාණයක් කියලා කියනවා. එය අපි ඉහළ දමන්නට ඕනේ. ඒක ඉහළ දැම්මොත් දළදේශීය නිෂ්පාදිතයේ 20%ක වර්ධනයක් අපිට තව ලබා ගන්නට පුළුවන් කියන එක විශේෂඥයින් කියනවා. මේ කරුණු කාරණා මෙසේ තිබියදී මම අහන්න කැමතියි, ඇයි මේ වගේ කුඩම්මගේ සැලකිල්ලක් මේ කාන්තා කොමිසම අකර්මණ්‍ය කිරීම තුළ ක්‍රියාත්මක කරන්නේ? මේ පිළිබඳව කාන්තා අයිතීන් පිළිබඳ සංවිධාන සහ තනි පුද්ගලයන් ඔක්කොම 135ක් ලිඛිතව අත්සන් කරලා ජනාධිපතිවරයාට යෝජනා කරලා තිබෙනවා මේ කාන්තා කොමිසම විනාශ කිරීමේ ව්‍යාපෘතියෙන් ඉවත් වෙලා කාන්තා කොමිසම ශක්තිමත් කරන්නයි කියලා. මම බලාපොරොත්තු වෙනවා රජයට මේ පිළිබඳව උත්තර ලබා දෙන්න මේ අවස්ථාවේ.
ගරු ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායකතුමනි, විපක්ෂ නායකතුමා 27-2 යටතේ ලිඛිතව ඉදිරිපත් කළ තියෙන ප්‍රශ්න 6ට පිළිතුරු ලබා දෙනවා ඊළඟ සභාවට.
ගරු රවි කරුණානායක මහතා, ගරු විපක්ෂ නායකතුමා,
ගරු කථානායකතුමනි, අපි සම්ප්‍රදායක් හැටියට මේ වගේ ප්‍රශ්නයකට උත්තර සපයන්නේ කියලා රජය කල්ලිල්ලනකොට අපි ඒකට එකඟ වෙලා තිබෙනවා. හැබැයි ගරු කථානායකතුමනි, බරපතල ප්‍රශ්නයක් තිබෙනවා. ජාත්‍යන්තර වශයෙන්ුත් ලොකු ප්‍රශ්නයකට අපි මුහුණ දෙනවා. මොකද අපි සෙදා ප්‍රඥප්තියට අත්සන් තබලා තිබෙන මොහොතක මේ රජය ලොකුවට මැතිවරණ කාලේ කියාගෙන ගියා කාන්තා අයිති ආරක්ෂා කරනවා කියලා. අගමැතිනියක් කාන්තාවක් මන්ත්‍රීවරු 20 ගානකට වැඩි ප්‍රමාණයක් මේ පාර්ලිමේන්තුවේ සිටිනවා කියන එක ලොකුවට කිව්වා. හැබැයි ඇයි මේක පිළිබඳව උත්තරයක් දෙන්නට කල්ලිල්ලන්නේ?
ගරු
කල්ලිල්ලන්න අවශ්‍ය නැහැ, මේකට උත්තරයක් අවශ්‍යයි.
ගරු ආනුපක්ති ප්‍රධාන සංවිධායකතුමා,
ගරු කථානායකතුමනි, පෞගිය සති දෙක තුන බැලුවා නම් මේ අගමැතිතුමියට කරපු අපහාස පරිභව වලින් පෙන්නුම් කරනවා කාන්තාවන්ට කොහොමද ඔයගොල්ලෝ සලකන්නේ කියලා. ඒ නිසා මේකට අපි පිළිතුරක් ලබා දෙනවා. ගරු අමතුමිය මේ වෙලාවේ නැහැ. ඒ නිසා මේකට අපි කඩිනම් පිළිතුරක් ලබා දෙනවා.
ගරු රවි කරුණානායක මහතා, ගරු කරුණා රවි ඔබතුමා පොයින්ට් එක මොකද? ගරු උපක්ෂණකතුමා,
පොයින්ට් එක තමයි ගරු කථානායකතුමනි, ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා කිව්වා අමතුමිය සභාවේ නැහැ කියලා උත්තරයක් සැපයන. මේ ආයතනේ ඉන්නේ නැහැ. මේ ආයතනේ ඉන්නේ කාන්තා කටයුතු අමාත්‍යංශය යටතේ නෙමෙයි.
ගරු
මේක ස්වාධීන ආයතනයක්. මේකට අගමැතිතුමිය අනුගාමී උත්තරයක් දෙන්නට.
ගරු රවි කරුණානායක, ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමා.
කථානායකතුමනි, 2025 නොවැම්බර් 28 වෙනි දින ඇති වූ දිත්වස් සුලි කුණාටුවෙන් සිදු වූ මරණ නිවාස විනාශය සහ පුරුල් පරාසයේ හානි සම්බන්ධයෙන් වන්දි ගෙවීම හා ප්‍රතිස්ථාපනයේ කටයුතු පිළිබඳ හදිසි රජයේ ප්‍රකාශයක් ඉල්ලා මා ස්ථායි නියෝග 27-2 යටතේ නැගී සිටිමි. 2025 දෙසැම්බර් 31 වෙනිදා පෙර සියලුම වන්දි ගෙවීම අවසන් කළ යුතු බව ජනාධිපතිවරයා විසින් නියෝග කර තිබියත්, ඒ කියන්නේ 2025 දෙසැම්බර් 31 ඉස්සෙල්ලා බලපෑමට ලක් වූ පුරවැසියන් විසින් දැඩි ප්‍රමාද ගෙවීම් නොලැබීම, ආපසු හැරී ගිය චෙක්පත් සහ තවමත් විසඳා නොමැති රක්ෂණ හිමිකම් පිළිබඳ වාර්තා කරමින් සිටිති. මාධ්‍ය වාර්තා අනුව දසදහස් ගණනක් තවමත් තමාගේ නිවස වෙත ආපසු යා නොහැකි තත්ත්වයක් පවතින බවද සඳහන් වන අතර මෙය දැඩි සැලකිල්ලට ගත යුතු කරුණකි. මෙම කරුණු සම්බන්ධයෙන් පැහැදිලිව සහ පාර්ලිමේන්තු පරීක්ෂණ සඳහා පහත කරුණු පැහැදිලි කිරීමක් අගමැතිනිගේ ඉල්ලමි. එකක්, විපත් කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ජාතික මට්ටමේ ඒකාබද්ධ හානි සහ අලාභ ඇස්තිමේන්තුවක් නිරවශයෙන් අනුමත කර තිබේද? Honorable Speaker, I'm informed that the only thing that has come from the World Bank has given $4.1 billion, and in their source, they basically mention the source is gossip column of Hiru, gossip column that is there. While they have taken from more reputed ones like Hiru, Deranan, Sirasa, etc., but they are one of the World Bank sources is the gossip column. So I guess that is a very dangerous trend when, I mean, you are basically committing ourselves to 4.1 billion on columns that are coming on gossip. Then the next one that is there, sir, the Honorable Speaker, the International Labour Organization has said the impact to the country is 18.1 billion. Why I'm basically doing is because the country has lost its capital, and to redeploy that capital, we need fresh capital, and that is not through loan. It has to be grants and etc., and I hope the government has the sagacity to go through getting that in a new free capital base. Ese nam mehi mulu estimate alabe kopamana saha anumatiya laba gatha dinaya kumakta deka nivasa yatitala pahasukam kushikarmaya matsya karmaantya saha kuda saha madhya parimana vyapar small medium enterprises anuwa wenkara mulu pratisthapana viyadama kopamanada. අපි දන්න විදිහට මේ සුළු සහ මධ්‍ය ව්‍යාපාරින කිසිසේත්ම ගෙවලා නැහැ. මේකේ 38,900ක් නැති වෙලා තියෙනවලු. තුන, බලපෑමර ලක් වූ මුළු ජනගහනයේ කොපමණද? මරණ සහ අතුරුදහන් වූවන් අවතැන් වූ පවුල් සම්පූර්ණ විනාශ වූ ආර්ථ විනාශ වූ නිවාස පිළිබඳ දිස්ත්‍රික්ක අනුව බෙදා හැරීමක් ඉදිරිපත් කළ හැකිද? තවමත් සංවේදන අනුව සමීප වශයෙන් 48,200ක් දෙනෙකුට තම නිවසට වෙත ආපසු යා නොහැකි බව සත්‍යද? මම කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තොත් මේකේ ගෙවල් 98,800ක් මේ බාගල නැති වෙලා තියෙනවා. සම්පූර්ණයෙන් නැති වෙලා තියෙන 141 විතරයිලු. හැබැයි ඒ සම්බන්ධයෙන්ුත් මම හිතන්නේ දැනුවත් කරන්න වෙයි. මේකේ සැබෑ තත්ත්වෙද මේ දැනුවත් වෙන්නේ. හතර, ගෘහස්තයන් මරණයට පත්වුවත් ගොවීන් සහ සුළු සහ මධ්‍ය විහාර සහ අනෙකුත් බලපෑමට ලක් වූ කාණ්ඩ සඳහා අනුමත කර ඇති වන්දි කණ්ඩායම් සුදුසුකම් සහ ගෙවීම් අනුපාත මොනවද? ඒ සඳහා බලපාන නීතිමය කැබිනට් හෝ අයවැය අධිකාරිය කුමක්ද? පස්වෙනි එක, 2025 දෙසැම්බර් 31 දිනටත් අද දින දක්වා රුපියල් 25,050,000 මරණ පත්වූ ලක්ෂ 10 සහ නිවාස සඳහා ලක්ෂ 10 සිට ලක්ෂ 100 දක්වා ගෙවීමට කාණ්ඩ 90 සහ ගොවීන් සහ සුළු මධ්‍යම ව්‍යාපාර සඳහා ඇතුළුව ගෙවීමේ සංඛ්‍යාව සහ මුළු වටිනාකම දිස්ත්‍රික්ක 90 කොපමණද? 6. තවමත් වන්දි නොලැබූ සුදුසු ලාභීන් කී දෙනෙක්ද? එය කාණ්ඩ සහ දිස්ත්‍රික්ක 90 බෙදා සත්‍යපාර ප්‍රමාදය, ලේඛන ගැටලු, බැංකු සීමා හෝ මුදල් හිඟ වැනි ප්‍රධාන හේතු මොනවද? 7. රජය විසින් නිකුත් කළ වන්දි චෙක්පත් ආපසු හැරියාමට හේතු මොනවද? එවැනි සිද්ධීන් කීයක් තිබේද? ඒ සඳහා ගත් නිවැරදි කිරීම් පියවර මොනවද? මේක ටිකක් බරපතල කතානකතුමනි. මොකෝ සාමාන්‍ය අද නීතිගත වෙලා තියෙන චෙක් එකක් බවුන්ස් වුණොත් ඒක ක්‍රිමිනල් ඇක්ට් එකක්. ඉතින් මේ රජයක් වශයෙන් මේක වුණාම ඒක පිළිගන්නම බැරි දෙයක්. මේක කොහොමද වෙලා තියෙන්නේ කියන එක මොකක් අතිරික්තයක් තියෙනවා කියලා කියනවන්නේ. එතකොට මේක කොහොමද වුණේ කියන එක මම හිතන්නේ වහම බලන්න අවශ්‍යයි. 8 වෙනි එක, රක්ෂණ සමාගම් විසින් දිත්වා සුලි කුණාටු අදාළ හිමිකම් ගෙවීම තහවුරු කිරීම සඳහා රජයකත් පියවර මොනවාද? මොකෙක් කවුන්ටර් ඉන්ෂුවර් කරන්නේ රජයක් තුලින්. ඒ සම්බන්ධයෙන් බිලියන් 48ක් තාම ගෙවලා නැහැ. බිලියන් 48ක්. ඒ කියන්නේ කෝටි 480 තාම මේ අයට ගෙවලා නැහැ කියලා වාර්තා වෙලා තියෙනවා. තවමත් ගෙවීමේ නොලැබි හිමිකම් සංඛ්‍යාව සහ වටිනාකම කොපමණද? 9. දානපතියන්ගෙන් ලැබූ අනුග්‍රහය, ණය සහ මානවීය ආධාර කොපමණද? එවින් වන්දි ගෙවීම සහ යටිතල පහසුකම් ප්‍රතිස්ථාපනය සඳහා වැය කළ මුදල් කොපමණද? අන්තර්ජාතික දානපති සමුළුව ඩොන කොන්ෆරන්ස් සමුළුව කවද පැවැත්වීමට නියමිතද? මේක අපට පේනවා මේ දවස්වල කතානායකතුමනි ඊයේ ඩෙවලොප්මන්ට් ලොටරිස් ලොටරිස් බෝඩ් එක මිලියන් 15ක් දීලා තියෙනවා ජනාධිපති රීබිල් ෆන්ඩ් එකට. නමුත් ඒකෙන් 135ක් බදු ගෙවන්න ඕනේ. ඉතින් බදු ගෙවන්නගේ සල්ලි තුලින් තමයි මේ ඩෙවලොප්මන්ට් ලොටරිස් කියලා රීබිල්ඩින් ශ්‍රී ලංකාවට දෙන්නේ. ඉතින් මම හිතන්නේ රජයේ ආයතන කියන්න දෙන්න එපායි කියලා. මොකද එතකොට ටැක්ස් එක අඩු වෙලා අනිත් පැත්තෙන් කියලා රීබිල්ඩින් එක දැම්මොත් ඒක අපරාධයක්. ඉතින් රජයේ සල්ලි කොහොමත් රජයට එන්න තියෙනවා. ඒක මේක රීබිල්ඩින් එක තුලින් එවලා 133ක් ටැක්ස් අඩු කරගන්න එපයි කියන එක මම යෝජනා කරනවා. මේක පුද්ගල අංචාරි පිටරටේ ඉන්න කට්ටියකින් ඒක කමන්නේ නැහැ. නමුත් රජයේ ආයතන වලට දෙන්න එපයි කියලා මම අගමැතිණියගෙන් හරි මෙතන බිමල් රත්නායක නලින්දලා විජිත ඉන්න නිසා කාර්මික රජයේ ආයතන මේකට දෙන්න එපයි කියලා නියෝග කරන්න.
හොන්ඩබල්
නැති විචියත මේ මේ මේව වෙන්නේ නැති නිසානේ කියන්නේ. ආ මෙතන මේ මෙම කරුණු සම්බන්ධ ඇසිමේන්තු වෙන් කිරීම ගෙවීම ආපසු හැරුණු චෙක්පත් රක්ෂණ තත්ත්වය සහ නොගෙවූ ශේෂයන් ඇතුළත් දිස්ත්‍රික්ක අනුව වගු සම්බන්ධ කරමින් පිළිතුරු සභාගත කරන්න ලෙස මං කතානායකතුමා තුලින් ඉල්ලමි. බොමිසු
ඔන්ඩබල් ඩිපියුටි මිනිස්ටර්
ගරු කතානායකතුමනි, ගරු මන්ත්‍රීතුමාගේ ස්ථාවර නියෝග 22 යට ප්‍රශ්න කොටස් 9ක් තියෙනවා. ඒ නිසා සති දෙක කාලයක් ඉල්ලනවා ඒ සම්බන්ධ පිළිතුරු ලබා දෙන්න. බොහොම ස්තුතියි.
අමාත්‍යංශ නිවේදන ගරු ආචාර්ය හරණි අමරසූරිය අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය 2026/1/7 දින ගරු තිලන සමරකොන් මහතා විසින් අග්‍රාමාත්‍යතුමගෙන් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු ලබා දීම.
ප්‍රශ්න 1. 2025 වසරේ පැමිණි සංචාරකයන් ගණන 23,62,521. එම ප්‍රමාණය ඉතිහාසයේ මෙරට පැමිණි ඉහළම අගයයි. මින් පෙර වැඩිම අගය වූයේ 2018 දී පැමිණි 23,33,796. මේ පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇමුණුම 1 හා 2 මගින් සභාගත කරමි. ප්‍රශ්න අංක 2. එමගින් මෙරට ලැබුණු දළ ආදායම වූයේ ඇමරිකානු ඩොලර් බිලියන 3.2. ප්‍රශ්න අංක 3. 2026 වසරේදී සංචාරක පැමිණීමේ ඉලක්කය වනුයේ මිලියන 3කි. ප්‍රශ්න අංක 4. පිළිතුර එම ඉලක්කය සපුරා ගැනීමට බලාපොරොත්තු වන පියවරයන් වන්නේ 1/2026/2030 උපාය මාර්ගික සැලසුම පළාත් සංචාරක කාර්යාංශ සමග එක්ව සැකසීමට මේ වන විට කටයුතු කරමින් පවතී. 2. කටුනායක ගුවන් තොටුපළ වඩාත් පහසුකම් සහිතව පුළුල් කිරීමට කටයුතු කිරීම. 3. සංචාරක සංවර්ධන ප්‍රදේශ හඳුනාගෙන ඒවා ගැසට් කිරීමට කටයුතු කරමින් සිටින අතර මේ වන විටත් හැමිල්ටන් ඇල සංවර්ධනය කිරීමට මුදල් වෙන් කර ඇත. ඒ ප්‍රදේශ සඳහා විශේෂිත මාර්ගෝපදේශ සකස් කර ගැසට් කිරීමේ කටයුතු සිදු කර ඇත. 4. ආගමන විගමන ප්‍රතිපත්ති, වීසා, සංචාරක ආරක්ෂාව, හදිසි අවස්ථාවන්හිදී ප්‍රතිචාර දැක්වීම, මූලික යටිතල පහසුකම් සංවර්ධනය, දුම්රිය, ගුවන්, මුහුද, ගොඩබිම් මාර්ග සම්බන්ධීකරණය වැනි කටයුතු ඉටුකරන රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය හා කඩිනම් තීරණ ගැනීමට ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවා ඇත. 5. බහුවිධ ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් සඳහා තනි ඒකල ඩිජිටල් මාධ්‍ය අවකාශ හරහා එක් ප්‍රවේශ පත්‍රයකින් ඇතුල්වීමට හැකි පරිදි පද්ධතියක් සංවර්ධනය කිරීමට කටයුතු කරමින් පවතී. 6. යටිතල පහසුකම් සංවර්ධනය සඳහා උණවටුන, ලංකාපටුන, අම්පාර ආදී ස්ථාන තෝරා ගැනීමට අපේක්ෂා කරේ. 7. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සමග සහයෝගයෙන් සංචාරක හා සත්කාරක සේවා අංශයට අවශ්‍ය මානව සම්පත් පුහුණුව සඳහා පුහුණු සේවකීන් 20,000ක් පුහුණු කර NVQ3 මට්ටමේ සහතිකයක් ලබා දීමට කටයුතු කරමින් පවතී. 8. සංචාරක ප්‍රවර්ධනය සඳහා සමාජ මාධ්‍ය, ඩිජිටල් මාධ්‍ය භාවිතය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරමින් පවතී. 9. සංචාරක සේවා සපයන හෝටල් ලියාපද පදිංචි කර ඒවායේ තත්ත්වය සහ ගුණාත්මක භාවය පිළිබඳව නිරන්තර අධීක්ෂණය සිදු කරමින් පවතින අතර අවිධිමත් අංශය විධිමත් කිරීමට සහ නියාමනය කිරීමට කටයුතු කරමින් පවතී. 10 කුඩා හා මධ්‍ය ප්‍රමාණයේ සංචාරක සේවා සපයන්නන් දිරිමත් කරමින් ඔවුන්ව දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීම. 11. සංචාරක ව්‍යාපාරයේ ගුණාත්මක භාවය, තිරසර බව සහ ඔරොත්තු දීමේ හැකියාව නැවත ස්ථාපනය වෙමින් පවතී. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර නාමය සන්නාමකරණය ප්‍රචලිත කිරීම කරන අතරතුර ප්‍රජාවන් ආරක්ෂා කරන සහ පාරිසරික හිතකාමී සංචාරක ව්‍යාපාරයක් තුළින් ඉහළ වටිනාකමක් ලබා දෙමින් කලාපීය සමතුලිතතාවය සහ ගෝලීය ප්‍රමිතීන් පවත්වා ගැනීමට කටයුතු කෙරේ. 12 සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා සංචාරක ක්ෂේත්‍රයේ නියැලෙන්නන් හට රැකියා සුරක්ෂිතභාවය ඇති කළ යුතුය. එබැවින් විශ්‍රාම වැටු හිමිකම් නොලබන්නන් සඳහා සමාජ ආරක්ෂණ අරමුදලක් හඳුන්වා දී ඇති අතර එමගින් ඔවුන් සඳහා ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කර ඇත. 13 ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ජාත්‍යන්තර වශයෙන් හඳුනා ගැනීම සඳහා නව ඉලක්ක සපුරා ගැනීම අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත නිල ධජ සහතික බ්ලූ ෆ්ලැග් සර්ටිෆිකේෂන් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කරමින් පවතී.
ගරු තිලින සමරකෝන් මන්ත්‍රීතුමා, ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේදී යෝජනා ගරු පාර්ලිමේන්තු සභානායකතුමා.
ගරු කථානායකතුමනි, පාර්ලිමේන්තුවේ රැස්වීම අද දින විසට යෑමේදී මෙම පාර්ලිමේන්තුව 2026 පෙබරවාරි 5 වන බ්‍රහස්පතින්දා පූර්වභාග 9:30 වන තෙක් කල් තැබිය යුතුයි යෝජනා කරන්නේ.
සභාව එකඟද?
ආයි.
ගරු ගයන්ත කරුණාතිලක මන්ත්‍රීතුමා.
ගරු කථානායකතුමනි, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අර්ජුන සුජීව සේනසිංහ මහතා විසින් තමාගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2026 ජනවාරි 7 දින වරප්‍රසාද ප්‍රශ්න යටතේ පාර්ලිමේන්තුවේදී මතු කරන ලද කරුණු පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 හි විධිවිධාන ප්‍රකාරව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරනවා.
යෝජනාව ස්ථීර කළ යුතුයි.
යෝජනාව මම ස්ථීර කරනවා.
ප්‍රධාන වැඩ කටයුතු අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 1 ශ්‍රී ලංකා විදුලි සංසදන පනත යටතේ රෙගුලාසි අනුමත කිරීමට යෝජනා කිරීමට ගරු අග්‍රාමාත්‍යතුමිය. ගරු රංජිත් වන්දවාර මන්ත්‍රීතුමා.
Honorable Speaker, I move the regulations under the Sri Lanka Telecommunications Act to be approved by Parliament, which appears as item number 1 of the public business in today's order paper of the Parliament.
ගරු මදුම් බණ්ඩාර මන්ත්‍රීතුමා.
එකතුමනි, අද වන විට පාර්ලිමේන්තුවේ කථානායකතුමත් ලේකම් මණ්ඩලයත් අතර විශාල ප්‍රශ්නයක් රටේ කතාබහට ලක් වෙලා තියෙනවා. අපි දන්නවා පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමේදී පාර්ලිමේන්තු ක්‍රමය පවත්වාගෙන යෑමේදී ලේකම් මණ්ඩලය විශාල කාර්යභාරයක් කරනවා. දේශපාලන පක්ෂයකින් පත්වෙන කථානායකවරයා මේ සභාවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට ලේකම් මණ්ඩලය අවශ්‍ය කරුණු කාරණා උපදෙස් දෙනවා. අපි දැක්ක මේක ඉතිහාසය අපි කවදාවත් දැක්කේ නැහැ. කථානායකවරයා සහ ලේකම් මණ්ඩලය අතර ප්‍රශ්න වෙලා තියෙනවා. අපිට පුළුවන් අපිට අවස්ථාව ලැබුණ කථානායකවරු 10 දෙනෙක් එක්ක විතර වැඩ කරා. කීර්තිමත් කථානායකවරු හිටියා. අනුර බණ්ඩාරනායක කථානායකතුමා, කරු ජයසූරිය කථානායකතුමා, විජම් ලොකුබණ්ඩාර, සමන් රාජපක්ෂ වගේ කථානායකවරු. පාර්ලිමේන්තුවේ කටයුතු ලේකම් මණ්ඩලයත් එක්ක බොහොම හොඳට කරගෙන ගියා. අද ලේකම්වරේ කස් කරලා තියෙනවා. ඒ ලේකම්වරයා ගිහිල්ලා අල්ලස්සා දූෂණ කොමිසමට කථානායකතුමා සම්බන්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කළා තියෙනවා. අපි ඉතිහාසයේ කවදාවත් මේ පාර්ලිමේන්තුවේ මේ තත්ත්වයක් දැකලා නැහැ කථානායකතුමා. මේක බොහොම නරක තත්ත්වයක්. ඔබතුමාට චෝදනා කරනවා නෙවෙයි. බොහොම නරක තත්ත්වයක්. මට මතකයි නිහාල් ශ්‍රීරත්න මාලේකම්තුමා ළඟදී ඔබව ප්‍රාර්ථනා, එතුමා පාර්ලිමේන්තුවේදී අපි දැක්ක එතුමා කටයුතු කරපු ආකාරයේ කථානායකතුමන්ලාකට ඇහුම්කන් දුන්න ආකාරය. අද මේ ක්‍රමේ සම්පූර්ණ වෙනස් වෙලා තියෙනවා. තමුන්නාසරේ සිස්ටම් චේන්ජ් එකක් දන්නේ මේ. අද අපි දැනගන්න ලැබුණා හිටපු නියෝජ්‍ය මහලේකම්තුමා තමුන්නාසරේ විරුද්ධව පැමිණිල්ලක් දාලා තියෙනවා. මම දන්නේ කොහොමද පාර්ලිමේන්තු ක්‍රමයේ ගිනියන්නේ. එතුමා සම්බන්ධව පරීක්ෂණය සම්බන්ධව ඔබතුමා තමයි ස්ටාෆ් ඇඩ්වයිසරි කමිටියකට ඒ ලිපිය පැමිණිලි ඉදිරිපත් කළා තියෙනවා. ඔබතුමාම තමයි ඒ පරීක්ෂණය කරන්න ඕන ප්‍රධානියා පත් කළා තියෙනවා. අපි අහනවා මෙතන මොකද්ද මේ වෙන්නේ කථානායකතුමා. මොහොම භයානක තත්ත්වයක් මේක. රටේ ජනතාව බලාගෙන ඉන්නවා මේ පාර්ලිමේන්තුව ගැන ගෞරවයක් තිබ්බ එකක් දැන් නැති කරගෙන යනවා. මේ වගේන් තව ප්‍රශ්න ඇති වෙනවා. මම අපි අහනවා කොහොමද මේ ගිනියන්නේ? මම කියනවා ඒ ලේකම්වරයාට අවස්ථාවක් දීලා නැහැ Tamanට නිදහසට කරුණ ඉදිරිපත් කරන්න.
පාසම් කරන්න.
මම අහනවා මේකෙන්. ඇයි මේකට ස්වාධීන කෙනෙක්පත් කරන්නේ?
පාසම් කරන්න.
ඇයි මේකට ස්වාධීන කාණ්ඩයක්පත් කරන්නේ? මොකද මේ தත්ත්වය මේක බේරගන්න මොකද පාර්ලිමේන්තුවේ පැවැත්මට මේක ලොකු ප්‍රශ්නයක්. අපි ඉතිහාසයේ මේ වගේ නරක තත්ත්වයක් දැකලා නැහැ. ඔබතුමා පාර්ලිමේන්තුවේ ස්වාධීන සම්බන්ධව අපිට ප්‍රශ්නයක් තියෙනවද? පාර්ලිමේන්තුවේ අපිට කතා කරන්න දෙන අවස්ථා කරුණාකරලා මට මේ අවස්ථාව දෙන්න කතා කරන්න දෙන අවස්ථා පාර්ලිමේන්තුවේ ඔබතුමාගේ තීන්දු සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. අපි මේ සම්බන්ධව මොහොම විවසීමෙන් කටයුතු කරන්න.
ඔබතුමාට තව විනාඩියක් ලබා දෙනවා.
මම දෙන්නම් කතා කරන්න ඉඩ දෙන්න කතාලයකට. ඔබතුමාගේ වැරද්ද ඕකයි. විපක්ෂයේ අවස්ථාව දෙන්නේ නැහැ. මම කියනවා ඒක තමයි මේ පාර්ලිමේන්තු ක්‍රමය විනාශ කරන්න එපා කියලා ඔබතුමාට මම කියනවා. කරුණාකරලා මේ ලේකම්වරයාට මට ආරංචි මහලේකම්ටත් ගේන්න යනවා කියලා මේ මොකද විභාගයක් මම දන්නේ මේ தත්ත්වය ඇති කරන්න එපා පාර්ලිමේන්තුවේ. ඉතින් මම ඉල්ලා සිටිනවා මේ චමින්ද කුණ්ඩරත්න නියෝජ්‍ය මහලේකම්වරයා. ඔබතුමාම පැමිණිලි ඉදිරිපත් කරලා ඔබතුමාම කමිටුවපත් කරලා මාරා මේ කොච්චර අසාධාරණ මම ඉල්ලා සිටිනවා මේකට ස්වාධීන කමිටුවක්පත් කරලා ඉදමරත් අවස්ථාව දෙන්න මේ පාර්ලිමේන්තු ක්‍රමය මේ විදිහට විනාශ වෙන දෙන්න එපා. අපි දැකලා තියෙනවා මට මතකයි කරු ජයසූරිය කතානායකතුමාට එදා ඇවිල්ලා කාණ්ඩයක් ගහද්දි ලේකම් මණ්ඩලය එතුමා ආරක්ෂා කරපු ආකාරය. මේක තමයි පාර්ලිමේන්තුවේ තියෙන පාර්ලිමේන්තුව ඇතුලේ තියෙන තැන. ඔබතුමා මේකවත් පාඩමකට ගන්න මේ පාර්ලිමේන්තු ක්‍රමය හරියට ගිනියන්නේ. මොකද අපි අත්සන් කරා මේක නිසා අපි විශ්වාසමංග අත්සන් කරන්නේ නැහැ. නමුත් ඔබතුමාගේ ක්‍රියාදාමයේ සම්බන්ධව විපක්ෂයේ මන්ත්‍රීවරුන් කලකිරීමක් තියෙනවද?
අවසන් කරන්න ගරුම
අපහැදිලිතාවයක් තියෙනවා.
අවසන් කරන්න
කරුණා කරලා මේක ස්වාධීන කමිටුවක් පත් කරලා මේ පරීක්ෂණය කරන්න.
අවසන් කරන්න ගරු අනුපස්සේ ප්‍රධාන සංවිධායකතුමා.
ගරු කතානායකතුමනි, කතානායකවරයාට පමණක් නෙවෙයි පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයට අපේ ලේකම් මණ්ඩලයට පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සම්බන්ධ වකිමක් තිබෙනවා. රංජිත් මද්දුම් බණ්ඩාර මන්ත්‍රීතුමා අනු බණ්ඩාරක මන්ත්‍රීතුමාගේ ඉඳලා අපේ පාර්ලිමේන්තුවේ කතානායක දූරදරපු මහින්ද යාපාපේවර්ධන දක්වා නේද? ඔව්, ඔක්කොම හොඳයිනේ. මහින්ද යාපාපේවර්ධන දක්වා ඔක්කොම හොඳයි. ඈ හරි, ඒක තමයි තේරෙනවා තේරෙනවා ඒක තමයි. ඒ නිසා ඒ හොඳකම් ගැන නිතරම කිව්වේ. ගරු කතානායකතුමනි, නියෝජ්‍ය මහලේකම්වරයා සම්බන්ධ ප්‍රශ්නය පාර්ලිමේන්ටරි ස්ටාෆ් ඇඩ්වයිසරි කමිටි එකේ. ඒක තමයි මේ වැනි ප්‍රශ්නයක් ආවහම පාර්ලිමේන්තු කාර්ය පටිපාටි අනුව ඒ කටයුතු කරන්න තිබෙන ආයතනය. ඒක ඇතුළේ ආණ්ඩු පක්ෂය පමණක් නොවෙයි විපක්ෂ නායකවරුත් නියෝජනය කරනවා. ඒ ස්ටාෆ් ඇඩ්වයිසරි කමිටියකේදී තමයි ඒ පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න ඕන කියලා තීන්දුව ගත්තේ. ඒ වගේ මේ පරීක්ෂණය කිරීම සඳහා කමිටුවක් ඒක පුද්ගල කමිටුවක් පත් කරත් ඒ ස්ටාෆ් ඇඩ්වයිසරි කමිටිය. ඒ කමිටියේ රිපෝට් එක ලැබුණත් ස්ටාෆ් ඇඩ්වයිසරි කමිටියකට. ස්ටාෆ් ඇඩ්වයිසරි කමිටිය එක තමයි අවසානයේ නියෝජ්‍ය මහලේකම්වරයා සම්බන්ධයෙන් තීන්දුවක් අරගෙන තිබෙන්නේ. තේතුමටත් ඒ කමිටියේදී පරීක්ෂණ මණ්ඩලයට කරුණු පැහැදිලි කරන අවස්ථාවක් දුන්නා. ඉදිරියේ විධිමත් පරීක්ෂණයේදී තේතුමට තව අවස්ථාවක් තිබෙනවා කරුණු පැහැදිලි කරන්න එතුමගේ පැත්තෙන්. ඒ නිසා මේක පාර්ලිමේන්තුවේ තිබෙන කාර්යපටිපාටි අනුව සිදු කරන ලද ක්‍රියාදාමයක්. කාට හරි අසාධාරණයක් වුණා කියලා කියනවා නම් ඒකටත් ඕනතරම් අවස්ථාවක් තිබෙනවා කරුණ දැක්වීමක් කරන්න. ඒ නිසා මේක කිසිම ආකාරයක පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායන් ස්වාධීනත්වය අහිමි කරන එකක් නෙවෙයි. ඉගෙන කවුරු වුණත් එහෙම පැමිණිල්ලක් ලැබුණාට පස්සේ ගත යුතු ක්‍රියාමාර්ග ඒ පාර්ලිමේන්තුවේ ස්ටාෆ් ඇඩ්වයිසරි කමිටි එක අරගෙන තිබෙන බව තමයි අපිට කියන්න පුළුවන්. විපක්ෂ නායකතුමත් ඒකේ සමාජිකයෙක්, එතුමා හෝ එතුමාගේ නියෝජිතෙක් දිගට මේකට සම්බන්ධ වෙලා තිබෙනවා මේ සියලු තීන්දුව ගැනීමේදී.
මේකෙදි මතු කරන්න කැමති අපේ ඇමතුමත් කියපු කාරණයක් එක්ක පාර්ලිමේන්තු කාර්යමණ්ඩල පනත මන් ළඟ තිබෙනවා. ඒකේ බොහොම පැහැදිලිව තිබෙන්නේ කාර්යමණ්ඩල සමාජිකයන් වැඩතහනම් කිරීම, ඔවුන්ට දනුවම් පැමිණීම, ඔවුන් සේවයෙන් නිරපීමද ඇතුළු කාර්යමණ්ඩලයේ ඕනෑම සමාජයකට විරුද්ධව විනයානුකූලව කටයුතු කිරීමේ බලය අදාළ පරිදි සභාපති හෝ කතානායකතුමාගේ අනුදැනුම ඇතිව කටයුතු කරන එක් එක් මන්ත්‍රී මණ්ඩලයේ ලිපිකරු වෙත පැවරෙනවා. ඒ කියන්නේ මේ ලේකම් තුමියට නැත්නම් ලේකම් තුමාට තමයි මේකේ වක්කීම පැවරෙන්නේ. මහලේකම්වරයා. එතකොට ඒකෙදි සභාපතිතුමාගේ කථානායකතුමාගේ අනුදැනුම ඇතිව නැතුව දැන් මෙතන සිද්ධ වෙලා තින්නේ ඔබතුමා විසින් නම් කරනවා මෙන්න මෙයා තමයි මේකට ගේන්න ඕනේ කිය. නැතුව මේකේ වගකීම දෙන්න ඕනේ ඇත්තටම ඔබතුමා කියන්න ඕනේ ඇඩ්වයිසර් කමිටියේදී මේ සම්බන්ධ ප්‍රශ්න ඇතිලා කරුණාකරලා ඔය පරීක්ෂණයක් කරලා අපිට වාර්තාව ඉදිරිපත් කරන්න. හැබැයි එහෙම සිද්ධ වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි දෙවෙනි කාරණේ. මේ පත් කරපු පුද්ගල විනය කාර්ය පරිපාටි කරු කථානායකතුමා 7-1 වගන්ති. බොහොම පැහැදිලි ආයතන සංග්‍රහයේ රාජ්‍යසභා කොමිස සභාවේ මේ දෙකේම තිබෙනවා තමන්ට වඩා ජේෂ්ඨ කෙනෙක් විසින් ඒ පරීක්ෂණය කළ යුතුයි කියලා. මොකද හේතුව මේ නියෝජ්‍ය මාලිකම් තනතුර දාන්නේ මත් ඒකයි මේක හොයලා බලුවා ඉතිහාසයට යනකල් මේ දැන් බලපුවාම නියෝජ්‍ය මාලිකමුත් කැබිනට් ලේකම් තනතුරක් දරන්නේ ලේකම් තනතුරක් කැබිනට් ලේකම් තනතුරක්. ඒතකොට අනිවාර්යෙන් අතිරේක ලේකම්වරයෙක් කියන්නේ ඊට පල්ලෙහා ඉන්න කෙනෙක්. ඔහුට මේ සම්බන්ධව වැඩ කරන්න බෑ. ඒක සම්පූර්ණ වැරදි. හරි. ඊට අමතරව අනෙක් කාරණේ තමයි විශේෂයෙන්ම මේ චර්යාදර්ම පද්ධතියත් එක්ක ගත්තන් පස්සේ බොහොම පැහැදිලිව දැන් ඔබතුමාට විරුද්ධව අල්ලස්සෝ දූෂණ කොමිස සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා තියෙනවා. තාම දැවැන්ත කරුණු සංඛ්‍යාවක ඒකේ තිබෙනවා. ඒකේ තිබෙනවා බොහොම පැහැදිලිව මන්ත්‍රීවරයා විසින් පොදු දේපළ භාවිත කිරීම හා පෙළවීම සම්බන්ධව. පොදු ඒකේ තියෙනවා බොහොම පැහැදිලිව පොදු සම්පත් භාවිත කිරීම සෑම විටම සිය පාර්ලිමේන්තු කාර්යභාරය සඳහා වන බවටද වග බලාගත යුතු අතර ඒ ඔවුන්ගේ හෝ වෙනත් අයගේ හෝ යම් දේශපාලන සම්ප්‍රදායක හෝ අයුතු පෞද්ගලික හෝ මූල්‍යමය ප්‍රතිලාභයක් සඳහා නොවිය යුතුයි. එතකොට මේ කාර්යය මම එක තව විනාඩියක් දෙන්න. එතකොට මේකත් එක්කම මම කියන්න කැමති තව එක කාරණයක්.
ආයතන කර්ණාටක මන්ත්‍රී.
ඉතින් මට විනාඩියක් දෙන්න. මේක ඉවර කරන්න. ඊට අමතරව මම කියන්න කැමති ඔබතුමාගෙන් මේකට මුදල් වියදම් කරලා තියෙන මේ කමිටුව සම්බන්ධව ඒකේ සභාව ඒකට අවශ්‍ය කරන මේ වාර්තාව ඉදිරිපත් කරන්න. මොකද මම ළඟ තියෙනවා මේ මේක සම්බන්ධව මේක ගිහිල්ලා තියෙනවා කියලා කතා නැහැ. ඒත් මම ඒකයි කිව්වේ. ඔබතුමාගෙන් මම අහන්න කැමති මේ සම්බන්ධව මේ වාර්තාව අපිට සභාගත කරන්න සූදානම් වෙනවද? මම මේක සභාගත කරනවා මේ දාලා තියෙන එකක් මට හම්බුණා මේ Facebook එකේ. එනිසා මේක මම සභාගත කරනවා හෑන්ඩ්සෙට් ගත කරනවා. කරුණාකරලා මේ සම්බන්ධව මේ ඇත්ත එක අපිට ඉදිරිපත් කරන්න. මොකද අපි දන්නේ නැහැ මේක ඇත්ත කතාව මොකද්ද කියලා.
එනිසා කරුණාකරලා මන්ත්‍රීතුමා
ගරු කථානායකතුමනි මම අදහස් ප්‍රකාශ කරන්න නෙවෙයි හිටියේ. නමුත් මට හිතුණා යමක් පැහැදිලි කරන්න. මේ ස්ටාෆ් ඇඩ්වයිසරි කමිටි එකට විපක්ෂ නායකතුමාට යන්න බැරි දාට එතුමාගේ නියෝජිතයෙක් යවනවා. මට එදා යන්න කිව්වා. මේ ආන්දෝලනාත්මක රැස්වීමෙන් පස්සේ අපි දැක්ක මාධ්‍ය විවිධාකාරයට මේක වාර්තා කරලා තියෙනවා. ඉතාම නිවැරදිව බොහෝ මාධ්‍යවල දාලා තිබුණා. විපක්ෂය නියෝජනය කරපු විපක්ෂ සංවිධායකවරයා ඔහුට අවස්ථාව දිය යුතු බවට අදහස් පළ කර බවත් මුදල් නියෝජ්‍ය ඇමතිතුමාද ඒ මතේ හිටී බව. සමහර මාධ්‍ය එකක් දෙකක් සහ රජයේ වෙනුවෙන් කරුණු පැහැදිලි කිරීමේදී මේක උත්සාහ කරලා තිබුණා. විපක්ෂයත් ඉන්න කමිටුවකින් ගත්ත තීරණයක් විපක්ෂයෙන් අදහස් පළ කරේ නැති බවක් පෙන්වන්නත් උත්සාහ කරලා තිබුණා. ඔබතුමාට හොඳට මතකයි මම ඔහුට අවස්ථාව දිය යුතුයි කියලා අවස්ථා දෙක තුනක්ම ප්‍රකාශ කරා. ඒ වෙලාවේ මම ඔබතුමාට එකතැනක් පෙන්වලා කිව්වා කථානායකවරයා පෞද්ගලික අමනාපයක් නිසා මේ තත්ත්වය ඇති උනායි කියලා ඔහුගේ වාර්තාවේ තිබුණු නිසා මම කව වඩාත් ඔහුට අවස්ථාව දීම හොඳයි නේද කියලා. ඒ වගේම මමත් ඇහුවා මේ රංජිත් මන්දුම් බණ්ඩාර මැතිතුමා හරි දයසිරි මන්ත්‍රීතුමා හරි මතු කරා වගේම මේ විශ්‍රාමගී අතිරේක ලේකම්වරයෙක්ට මේ වගේ තනි තීරණයක් අරගෙන මේක කරන එක සුදුසුද ඒ නිසා ඔහුට අවස්ථාවක් දෙන්න කියලා අපි කිව්වා. ඒ නිසා මම පැහැදිලිවම කියනවා විපක්ෂයේ හැටියට අපි අපේ මතය ප්‍රකාශ කරා ඔහුට අවස්ථාව දිය යුතුයි කියලා.
අවසන් කරන මන්ත්‍රීතුමා
අවසාන වශයෙන් මට මේ ආයි නැගිටිනකොට අවස්ථාව නොලැබෙන නිසා මම තප්පරයක් කියනවා. මීට අමතරව දකුණු පළාත කියන්නේ රටේ වැදගත්ම පළාතක්. ගාල්ල මාතර හම්බන්තොට දිස්ත්‍රික්ක තුනම නියෝජනය වෙනවා. අපේ ආණ්ඩුකාර පුරප්පාඩු ඇති වෙලා දැන් මාස 3කට ළඟයි.
තාම
බැරි
වුණා
දකුණට පූර්ණ කාලීන ආණ්ඩුකාරවරයෙක් පත් කරන්න. ඒකත් මම මේ වෙලාවේ මතක් කරනවා.
චමින්දානේ කිරියල්ල මන්ත්‍රීතුමිය
නායකතුමනි අපි දන්නවා අපේ පාර්ලිමේන්තුවේ පරිපාලනය සිදු වෙන්නේ ස්ථාවර නියෝග සහ බලතල සහ වරප්‍රසාද පනතට අනුව. විශේෂයෙන්ම 7 වෙනි වගන්තියට අනුව ගරු කථානායකතුමනි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායන් පිළිගැනීමට මේ පාර්ලිමේන්තුව බැඳී සිටිනවා. ඉතින් අපි දැන් මේ කතා කරන විශේෂයෙන්ම මේ අපේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්තුමාගේ තනතුරු සම්බන්ධයෙන් අපි දන්නවා බ්‍රිතාන්‍ය සම්ප්‍රදායන් සඳහන් වන ස්කිනන් මේ කියන ග්‍රන්ථයේ සඳහන් වෙනවා යම්කිසි කම්ප්ලේන්ට් එකක් ඒ කියන්නේ පැමිණිල්ලක් උසස් නිලධාරියෙකුට විරුද්ධව තිබේ නම් ඒ සම්බන්ධයෙන් තිබෙන සාක්ෂි ඒ කියන්නේ එතුමාට විරුද්ධව සහ පක්ෂව තියෙන සාක්ෂි ඔබතුමා විසින් පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තුව දැනුවත් කරන්නට කියලා තියෙනවා කියලා මම ඒක කියවුවොත් if a complaint is made against an officer of the house the usual mode of proceedings is to examine the facts and then lay a statement of the evidence before the house of which the person complained of is a member or an officer of ඉතින් මේකට අනුව ගරු කතානායකතුමනි ඔබතුමාට වගකීමක් තියෙනවා විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් මේ සම්බන්ධයෙන් දැනුවත් කළා යම්කිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙර මේ දැනුවත් කිරීමට මොකද අපි කලින් කතාවල සඳහන් වුණ ආකාරයට අපි දැක්ක මාධ්‍ය හරහා නොයෙකුත්
යනවා
ඉතින් ඒ විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවට ඒ වගේම ඔබතුමාගේත් අපේ ගෞරවයට හානියක් සිදු වෙනවා කියලා ඉතින් මේක නිවැරදි කරන්න කියලා මම ඉල්ලා සිටිනවා
ගරු විපක්ෂ නායකතුමා
ගරු කතානායකතුමනි විශේෂයෙන්ම චමින්ද කුලරත්න මැතිතුමා කේන්ද්‍රගතව මේ උද්ගත වී තිබෙන තත්ත්වය පිළිබඳව මම කැමති ඔබතුමාට අදහස් කීපයක් ප්‍රකාශ කරන්න විශේෂයෙන්ම ස්ථාවර නියෝග අර්ථකථනය කිරීමේදී ඒ වගේම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අර්ථකථනය කිරීමේදී ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ මේ පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වෙන සියලු කටයුතු ක්‍රියාත්මක කිරීමේදී කතානායකතුමත් ලේකම් මණ්ඩලයත් කාර්ය මණ්ඩලයත් අතර යම්කිසි සුහදතාවයක් තුළ එකමුතු භාවයක් තුළ හොඳ අදහස් හුමාරුවක් තුළ ක්‍රියාත්මක යුතු කාර්යයක් මේ තත්ත්වය තුළ විශේෂයෙන්ම බැලූ බැල්මට අපිට පෙනී යනවා මේ ක්‍රියාත්මක කරපු ක්‍රියාවලිය මලාෆීඩේ කියලා in bad faith. ඒ මොකද පැහැදිලිවම අද එළිදරව් වෙලා තිබෙන කරුණු කාරණා අනුව ඔබතුමත් නියෝජ්‍ය ලේකම්තුමත් අතර යම් කිසි පරස්පරතාවයක් අදහස්වල පරස්පරතාවයක් ඇති වෙලා තිබෙනවා කියන එක බොහොම පැහැදිලිව නිර්මාණය වෙලා තිබෙනවා. එතකොට ඒ ගන්න ක්‍රියාවලිය මාලා ෆීඩේ වෙන්න බෑ. ඒක බෝනා ෆීඩේ වෙන්න. ඒ කියන්නේ නිර්ව්‍යාජ ආකාරයට මෙය හොඳ අදහසකින් ක්‍රියාත්මක වෙන ක්‍රියාවලියක් වෙන්නටත් ඕනේ. ඒ වගේම conflict of interest එකක් තියෙන්නටත් බෑ. ඉතින් මේ තත්ත්වය තුළ මම ඔබතුමාට යෝජනා කරනවා පැහැදිලිවම මේ ගමන ඉදිරියට යනකොට ඒ අදාළ අනපනත්වලට අනුකූලව ඒ කාර්යපටිපාටියට අනුකූලව ඒ වගන්තිවලට අනුකූලව මේ ස්වාධීනව ක්‍රියාත්මක වෙන්නට ඕන. දැන් මේ සභාවේ කියවුණා පැහැදිලිවම ඒ යම්කිසි තනතුරක් දරන ඒ නියෝජ්‍ය ලේකම්තුමා ඇත්තටම සම වෙන තනතුරු තිබෙනවා. ඒ සම වෙන තනතුරු වල ඉන්න පුද්ගලෙක්ව ඊට පහළ තනතුරක නිලධාරියෙක් කරහා යම්කිසි විමර්ශනයක් කිරීම ඒක නෛතිකව නිවැරදිද? ඒක සදාචාර සම්පන්නද? මෙන්න මේ කරුණු කාරණා පිළිබඳව ගැටළු රසක් නිර්මාණය වෙලා තිබෙනවා. ඉස්මං ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ අවස්ථාවේ ලේකම් මණ්ඩලයයි ඔබතුමයි අතර මෙහෙම පරස්පරතාවයක් තියාගෙන මේ ඉතිහාසයේ පළවෙනි වතාවට මේ වගේ ගැටලුවක් උද්ගත වී තිබෙන මොහොතක මං හිතන්නේ හොඳම දේ තමයි ටේක් අ ස්ටෙප් බෑක් හැමෝම පියවරක් පිටිපස්සට අරගෙන මේ කරන ක්‍රියාවලියේ බැරෑරුම්කම ගැන හොඳ අවබෝධයක් ලබාගෙන මේ ප්‍රජාතන්ත්‍රවාදයේ සුරක්ෂා වෙන ආකාරයට ඒ වගේම චමින්ද කොළරත්න මැතිතුමාගේ මූලික අයිතියක් මානව අයිතියක් ආරක්ෂා වෙන ආකාරයට තිබෙන ක්‍රියාපටිපාටිය උල්ලංඝනය නොකර නිවැරදි ක්‍රියාමාර්ගයක් තුළ එතුමාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වැදගත් කියන එක මම මේ අවස්ථාව යෝජනා කරනවා. මම මේක බොහොම ඔබතුමාට සදාචාර සම්පන්න විදිහටපත් කරන්නේ අඩියක් පස්සට ගන්න ඒක මේ පරාජයක් ඒක මේ මදිකමක් කියලා හිතන්න එපා. අඩියක් පස්සට අරගෙන මේක පිළිබඳව නැවතත් සොයලා බලලා යම්කිසි එකමුතු භාවයකට එන්නට පුළුවන් නම් යම්කිසි විසඳුමකට එන්න පුළුවන් නම් ඒක වඩාත් යෝග්‍යයි කියන එක මම ඔබතුමාට යෝජනා
කරනවා. ගරු රාජමාර්ග මන්ත්‍රීතුමා.
කථානායකතුමනි, මේ කාරණය පිළිබඳව මම මේ පෙනී සිටින්නේ සමින්ද කුලරත්න කියන ඉන්ඩිවිජුවල් වෙනුවෙන් නෙමෙයි, පාර්ලිමේන්තු නිලධාරී මණ්ඩලයේ ඉන්න මහලේකම් නියෝජ්‍ය මහලේකම් කියන තනතුරට. ගරු කථානායකතුමනි, මම දන්නවා නලින්ද ජයතිස්ස ඇමතුමා දැන් ප්‍රකාශයක් කරා. එතුමත් ඒ ප්‍රකාශය කරේ මම දන්නවා හෘද සාක්ෂියට එකඟව නෙවෙයි. මට කියන්න පුළුවන් ඒක මොකද, ඔය ආණ්ඩු පක්ෂ ඉන්න විශාල මැති ඇමතිවරු ප්‍රමාණයකුත් මේ කරපු වැඩේ වැරදි කියන ස්ථාවරයේ ඉන්නවා. මම දන්නේ නලින් ජයතිස්ස ඇමතුමා එහෙම මට කිව්වේ නැහැ. හැබැයි එතුමගේ ප්‍රකාශයේ මටත් ඒක නිකන් හැංගී ගියා. මොකද ඔබතුමා ගරු කථානායකතුමනි, ඒ ඒ ඒ නිලධාරියාට මූලික අදහස් දැක්වීමක්වත් කරන්නේ එතුමාට විරුද්ධව තියෙන චෝදනා මොනවාද? ඒකට මම දන්න තරමින් ඊයේ පෙරේද තමයි එතුමාට විරුද්ධව චාර්ජ් ෂීට් එක අස්සම් කරේ. ඒතොර චාර්ජ් ෂීට් එකක්වත් අස්සම් කරන්න නැතුව එතුමව තනතුරෙන් යවලා, ඊට අමතරව එතුමාට නිදහසට කරුණු කියන්න අවස්ථාවක් ලබා නොදී එතුමව මේ තනතුරෙන් යවලා දැන් අද ඇතිවලා තියෙන தත්ත්වය ඉතාමත්ම අසික්කිත தත්වයක්. ඔබතුමාට විරුද්ධව දාලා
තියෙන
අවසන් කරනවා. ඔබතුමාට විරුද්ධව පැමිණිල්ලක් දාලා තියෙනවා බ්‍රයිබරි කමිෂන් එකේ. ඔබතුමත් මතක තියාගන්න මේ ජාතික ජනබලවේගයට ඔබතුමා මේ අපේ මීට පෙර කථානායකතුමාගේ මේ සහතික ප්‍රශ්න ඇවිල්ලා තිබෙ නැත්නම් මම දන්නවා මේ වෙනකොට ඔබතුමා ওই තනතුරෙන් ජාතික ජනබලවේගෙන් අයින් කළා ගොඩක් කල්. ඔබතුමා හිතන්න එපා අවුරුද්දක් තුල කථානායකවරු තුනක් පත් කරන්න බැරි නිසා ජාතික ජනබලවේගයේ
සංකරණ
ඉන්නවා කියලා. හැබැයි මේ කාරණේදී ගරු කථානායකතුමනි, ඉතාමත්ම අසාධාරණ ලෙස නිලධාරීන්ට ඔබ ඒ කියන්නේ මේකේ தત્ත්වය එක්කෝ කථානායකතුමා කියන දේ ඉන්න නැත්නම් චාර්ජ් ෂීට් එකක්වත් නැතුව ගෙදර යවනවා. මෙන්න මේක තමයි தત્ත්වය. මේකේ ඉතාමත්ම බැරෑරුම් தત્ත්වයක්. පාර්ලිමේන්තුව කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ඩෙමොක්‍රසි වල තියෙන ඉහළම තැන මේ රටේ.
අවසන් කරන ගරු මන්ත්‍රීතුමා.
ඒක නිසා ඉතාම වැරදි මේ කථානායකතුමා ඔබතුමායි කරලා තියෙන පූර්වාදර්ශය.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා.
නායකතුමනි, දැන් විපක්ෂ මන්ත්‍රීවරු කීප දෙනෙක් පක්ෂ නායකතුමා ඇතුළුව කියන්න උත්සාහ කරා මේ මූලික විමර්ශන ධාරියා පත් කිරීම සහ උරු සුසුකම් නැහැ කියන එක. රාජ්‍ය පරිපාලන අමාත්‍ය සාමාන්‍යයෙන් මේ රාජ්‍ය සේවයේ ඉන්න ලධාරින් පිළිබඳ විමර්ශනය කිරීමේදී රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ තිබෙනවා සංචිතයක්. ඒකෙන් තමයි මේ තෝරා ගැනීම කරන්නේ. මේ මූලික විමර්ශන ලධාරි හැටියට තෝරාගත් එස්කේ ලියනගේ මහතා පළාත් පානහ පළාත් සභා අමාත්‍යංශ අතිරේක ලේකම්වරයෙකුට කටයුතු කරපු කෙනෙක්. විමර්ශන ධාරික හැටියට සැලකියතු ආයතන ගණනාවක මේ විමර්ශන කළා තිබෙන කෙනෙක් අපි දන්න හැටියට සා ඒකේ සංචිතයේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ තිබෙන කෙනෙක්. ඒ වගේම එතුමාව පත් කළා තිබෙන මේ මූලික විමර්ශනයේ සඳහා 2025 අගෝස්තු 20 මීට මාස 5කට කලින් තමයි සිද්ධ වෙලා තිබෙන්නේ. ඒ පත් කරන්නේත් මම කලින් කිව්වා වගේම විපක්ෂ නායකතුමා නියෝජනය කරන ස්ටාෆ් ඇඩ්වයිසර් කමිටියකේ. දැන් මේ පත් කිරීම සම්බන්ධයෙන් මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බනම් මාස 5කට වහන් හිටියයි කතා කරන්න තිබ්බනේ ස්ටාෆ් ඇඩ්වයිසර් කමිටිය නැත්තම් පාර්ලිමේන්තුවේ. දැන් මෙතුමා විමර්ශනය කරලා වාර්තාවක් දීලා ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නකම් ඒ මූලික විමර්ශන ධාරය ගැන ප්‍රශ්නයක් ඇති කරන්නේ නැහෙනේ. ප්‍රශ්නයක් ඇති කරන්න හේතුවකුත් නැහැ. එතුමා ඒ සූසුකම් සහිතව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ සංචිතයෙන් අරගත්ත ඒ නමක් තමයි මේ මූලික විමර්ශන ධාරයට පත් කළා තිබෙන්නේ. මොකද මේ දැන් මේක ඇවිල්ලා අර මීට කලින් ආණ්ඩු වලින් කමිටුවක් පත් කරගෙන නඩු අහලා මේ කෙනෙක් අයින් කරා වගේ එකක් නෙවෙයිනේ. පාර්ලිමේන්තුවේ කාර්යපටිපාටි වල සඳහන් ආකාරයට මම කලිනුත් කිව්වා ඒක සඳහා මේ ඒකේ සමාජිකයන් ඉන්නවා. විපක්ෂ නායකතුමා සමාජිකයේ එතුමා ආවදනාවද කියන එක වෙන කතාවක්. හැබැයි එතුමා හැටියට එතුමාගේ නියෝජිතය හැටියට විපක්ෂ ප්‍රධාන සංවිධායකතුමා ඇවිල්ලා තියෙනවා මේ කමිටු හැම එකටම. ආවට පස්සේ මේකට සක්‍රියව දායක වෙලා තිබෙනවා. එතකොට මොකක් හරි ප්‍රශ්නයක් තිබුණා නම් එක්කෝ විමර්ශන ධාරියා ගැන විමර්ශන ආකාරය පිළිබඳව මාස 5ක් තිස්සේ කතා කරන්න තිබුණා. වාර්තාව ආවට පස්සේ ඒ වාර්තාව පදනම් කරගෙන ස්ටාෆ් ඇඩ්වයිසර් කමිටියක තීන්දුවක් ගත්තට පස්සේ ඒ ගැන දැන් කතා කරලා තීරුම් ගන්න දැන් ඒ ධාරියාට අවස්ථාව තිබෙනවා. Tamanට අසාධාරණ කුණා කියලා හිතනවා නම් මේකට විධිමත් පරීක්ෂණයකට ඔහුට උත්තර දෙන්න පුළුවන්. අනිත් මම දන්නා හැටියට ඒ ධාරියාට අවස්ථා ගණනාවක් ලබා දීලා තිබෙනවා තමන්ගේ පැත්තෙන් පිළිතුරු ලබා දෙන්නට. ඒසහා කරුණාකරලා දැන් මේ තිබෙන චෝදනා මොනවාද? ඒ චෝදනා කොහොමද ආවේ? මෙයා පත් කරේ කොහොමද? ඒ කවුද හිටියේ? ලකුණු දුන්නේ කොහොමද? අතීතේ මොකක් සිද්ධ වුණේ වගේ ඔක්කොම මෙතන අද ගන්න ඕනේ නැහැ. මම හිතන්නේ ඒක තේරුමක් නැහැ. ක්‍රියාපටිපාටි හරියම පැහැදිලි. ඒක නිවැරදි. ඒක තමයි පාර්ලිමේන්තුවේ ක්‍රමය. ඒක අභියෝග කරනවා නම් කවුරු හරි කරුණාකරලා කියන්න මෙන්න මේ ක්‍රියාපටිපාටි වරදක් තිබෙනවායි කියලා. හැබැයි එතුමල්ලා මේ සම්බන්ධයෙන් විපක්ෂණ විශේෂයෙන් මෙහෙමයි මේක ඇවිල්ලා විපක්ෂයෙන් නියෝජිත එක්කේ කමිටිය හිටියා කියන එක නෙමෙයි. විපක්ෂ නායකතුමා ස්ථිර සමාජිකයෙක් වෙන ස්ටාෆ් ඇඩ්වයිසර් කමිටියෙන් තමයි
මේ පත්කිරීම කරෙත් මේ ක්‍රියා කාර්යාවලිය කරෙත් ඒ තීන්දුව ගත්තේ. එනිසා දැන් කියන්නේ නැපා මෙතන මේ 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 පත්කිරීම වැඩි කියන එක.
ගරු අජිත් පිපර අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, මෙතන තියෙන ප්‍රශ්නේ ලියනගේ මහත්තයා ගැන නෙමෙයි. ලියනගේ මහත්මයා කුලරත්න මහත්මයාට වඩා රාජ්‍ය සේවයේ තුල කනිෂ්ඨ කෙනෙක්. එතකොට කනිෂ්ඨද ජේෂ්ඨද? කුලරත්න ජේෂ්ඨයි, ලියනගේ කනිෂ්ඨයි. එතකොට ඔබතුමාගේ තර්කය අදාළවන්නේ නැහැ. ඊළඟ ප්‍රශ්නේ ගරු කතානායකතුමනි, අපි දන්නවා තමන්ගේ නඩුව තමන් අහන්න එපා කියන ස්වභාවය යුක්ති මූලධර්ම තියෙනවා. තමන්ගේ නඩුව තමන්ට අහන්න බෑ. මම මේ ලියනගේ මහත්මයාගේ නියෝගයේ තියෙනවා ගරු කතානායකතුමනි, තමා සම්බන්ධයෙන් ගොන විමර්ශනය ගරු කතානායකතුමා තමා සමග ඇති අමනාපයක් නිසා සිදු කරවන්නක් බව කුලරත්න මහතා පුනපුනා ප්‍රකාශ කරන ලදී. එම කරුණු නිවැරදිද නැද්ද යන්න පිළිබඳ පැවසීමේ හැකියාවක් මට නැත. ඒ කියන්නේ කවුද කියන්නේ? නීතිඥ එස්.කේ. ලියනගේ කියන මේ විශ්‍රාමික අතිරේක ලේකම්තුමා. එතකොට එතුමාටත්, ඒ කියන්නේ පරීක්ෂණය කරපු නිලධාරියටත් නිගමනය කරන්න බෑ ඔබතුමාට විරුද්ධව කියන කාරණා ඇත්තද නැත්තද කියලා, ඇත්ත බොරුද කියලා. ගරු කතානායකතුමනි, දැන් ඔබතුමා දන්නවා ස්වභාවික යුක්තිය මූලධර්ම අනුව ඔබතුමා අහලා ඇති අඩු ගානේ ඔබතුමා පරිපාලන හිටපු නිසා යම් ප්‍රමාණයක් ඔබතුමාට චෝදනාවක් තියෙනකොට ඔබතුමා කුලරත්න මහත්තයාට විරුද්ධව පෞද්ගලික ආරෝපාවක් තියෙනවා කියලා නිශ්චිතව පරීක්ෂණය එනකොට ඒ පිළිබඳව මේ පරීක්ෂණය කරපු නිලධාරිය ලියනගේ මහත්මයා තමන්ගේ වාර්තාවේ කියනකොට ඒක හරිද වැරදිද කියලා මට කියන්න බෑ. ඒක නැත්ත වෙන්න පුළුවන් නේ. දැන් එවැනි තත්වයක් තුළ ඔබතුමා මේ කුලරත්න මහත්මයාගේ චමින්ද කුලරත්න මහත්මයා හා සම්බන්ධ පරීක්ෂණවලදී නායකත්වයේදීම වැරදි. ඔබතුමාට චෝදනාවක් තියෙනවා. ඔබතුමා වැරදි කියලා කුලරත්න කියන්නේ. ඒක හරිද වැරදිද කියලා ලියනගේ මහත්මයාට මේ පරීක්ෂණ දාලා කියන්න පුළුවන් කමක් නැහැ. දැන් එවැනි තත්වයක් තුළ කරු කතානායකතුමනි, ඔබතුමා මුලසුන ධර්මී, ඔබතුමා කතානායක වෙමින්, ඔබතුමා මේ පරීක්ෂණවල මඟ පෙන්වමින්, ඔබතුමා මේ තීරණ ගන්න තැන්වල මුලසුන ධර්මීන් වාඩි වෙමින්, ඔබතුමා කොහොමද මේ තනතුර ධර්මී කටයුතු කරන්නේ? එනිසා කරුණාකරලා මේ කටයුත්ත වෙනම ස්වාධීන තැනකට බාර දෙන්න. ඔබතුමා තවදුරටත් මේ තනතුරේ කටයුතු කරන එක ඔබතුමාගේ තනතුරට, ඔබතුමාගේ පෞද්ගලිකවත් මේ රටේ නීති
තුමනි, මේ කාරණය සම්බන්ධයෙන් දැන් ගොඩක් කට්ටිය නීතිමය තත්ත්වය මේක පැහැදිලි කරා. මම ඔබතුමාට තැමිල්ලක් කරා. ඔබතුමාගේ ලේකම් අර PHI මැතිතුමා රිසෙප්ෂන් එකට කතා කරලා ඒ
මහත්මයා
ගරු කතානායකතුමනි,
බිමල් ගරු සභානායකතුමා,
මේ මොනවද කියන්නේ?
ඔන්රබල් එරංග වීරරත්න, you have to
20 කතානායකතුමනි, අරුණක් වශයෙන් මම කියන්න කැමතියි, අපි පාර්ලිමේන්තුවේ තන ලේකම් මණ්ඩලයේ තනතුරු සම්බන්ධ ප්‍රශ්නය පිළිබඳව අපි ආණ්ඩුව ජනාධිපතිතුමා පත් වුණාට පස්සේ කැබිනට් මණ්ඩලයෙන් තීන්දුවක් ගත්තා. විවිධ ඇමතිවරුන්ට තිබෙන වරප්‍රසාද සහ බලතල මොනවද, ඉන්ධන දීමනාවල ඉඳලාම, ඒ වගේම අමාත්‍යංශ ලේකම්වරුන්ගේ බලතල මොනවද, අතිරේක ලේකම්වරුන්ගේ වරප්‍රසාද මොනවද. ඒ අනුව අපි ස්ටාෆ් ඇඩ්වයිසරි කමිටියකදී තීන්දුවක් ගත්තා. පාර්ලිමේන්තු මහලේකම්තුමිය අමාත්‍යංශ ලේකම්වරයෙක්ගේ බලතල හා සමාන වෙනවා, ඒ වරප්‍රසාද අයිතිවාසිකම්. ඒ වගේම පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් අතිරේක ලේකම්වරයෙක්ගේ තනතුරු හා සමාන වෙනවා. පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ජේසස සහකාර, ඒක තීරණේ, ඒ නිසා ඒක ස්ටාෆ් ඇඩ්වයිසරි කමිටියේ තීන්දුව කළේ ඒක තමයි. ඒ නිසා පළවෙනි කාරණ ඒකයි මට කියන්න තියෙන්නේ. ඒ නිසා ඒ පරීක්ෂණ ක්‍රියාවලි මමත් ඒ කමිටු සමාජ සමම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් කරුණක් වශයෙන් ගත්තොත් ඒක හරියටම අපි කරලා තිබෙනවා. මේ ඒ තනතුරු වල ප්‍රශ්නයක් නැහැ. මම හිතනවා පරීක්ෂණ දැන් හැමතැනම වෙනවා. ඒ පරීක්ෂණ වල ප්‍රතිඵල ආවට පස්සේ හරි
කියලා. ගරු ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා,
ගරු කතානායකතුමනි, දැන් මේ 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 පරීක්ෂණ දැන් මේ මේ රට නොමග යවන්න නිසා දැන් මේ පරීක්ෂණය කරලා තිබෙන්නේ නියෝජ්‍ය මහලේකම්වරයා කතානායකතුමාට චෝදනා කරාය, ඒ ගැන පැමිණිල්ලක් විභාග කරාය, ඒ ගැන විමර්ශනයක් කරන එකක් නෙවෙයිනේ. මේ විමර්ශනය කරන්නේ මොකද්ද? ඒ නියෝජ්‍ය මහලේකම්වරයා කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් තනතුරු සඳහා තෝරා ගැනීම, ඔහුගේ සූසුකම්, ඔහු එම තනතුරේ සේවය ස්ථිර කිරීම යන කරුණු පිළිබඳව, ඔහුගේ පත්වීම පිළිබඳවයි විමර්ශනය කරන්නේ. එහෙම නැත්නම් ඔබතුමාට හරි කාට හරි කරපු චෝදනා ගැන නොවේ. පත්වීම ගැන විමර්ශනයක් කරලා වාර්තාවක් ඉදිරිපත් කළා තිබෙනවා. ඔබතුමාලා චැලෙන්ජ් කරනවා නම් කරන්න ඕනකම තිබෙන්නේ ඒ පත්වීම හරි නීත්‍යානුකූලයි සුසුකම් තිබෙනවා ඒ ඉදිරිපත් කරපු සුසුකම් අතිශය නිවැරදි කියන එක ගැන මිස මේ වෙන කරුණු නෙමෙයි. පත්වීම හරිද වැරදිද කියන එක තමයි විමර්ශන වාර්තාවෙන් කියලා තිබෙන්නේ. ඉතින් ඒ ගැන කතා කරන්නේ නැතුව වටේ ගිහිල්ලා තේරුමක් නැහැ. මම හිතන්නේ විපක්ෂ නායකතුමාත් ඒකට එකඟ වෙන්නේ නැත්තේ ඒ කාලෙදිම මාස 5කට කලින් මේක සිදු කරේ ඒ නියෝජ්‍ය මහලේ කම්තුමා පත්වීම පත්තුණු ආකාරය හරිද වැරදිද සුසුකම් තියනවද කියන එක මත. නැත්නම් වෙන එකක් නෙමෙයිනේ.
රංජිත් බණ්ඩාර මන්ත්‍රීතුමා.
ඇයිතරේ අපේ සභා නායකතුමා කිව්වා මේක හරි මේ ක්‍රමය හරි කියලා. නමුත් ඒ වගේම සංවිධායකතුමා කිව්වා කැබිනට් එක මේ තනතුරු සම්බන්ධව මම හිතන්නේ පුළුවන් ද රජයේ තියෙන තනතුරු සම්බන්ධ ඕන වෙලාවට ඕන තීන්දුව ගන්න පුළුවන්ද? අමාත්‍යංශ ලේකම්වරයෙක්ගේ බලතල. මම තමුන්නාස ගැන කනගාටු වෙනවා. මම තමුන්නාස ධර්ම ගැන. මම හිතන්නේ මෙතුමා කිව්වා පරි
ගරු කතානායකතුමා මම ඒ ගැන ගරු කතාන මම ඒ ගැන විවාදයකට පැටලෙන්නේ නැහැ. නමුත් ස්ටාෆ් ඇඩ්වයිසරි කමිටියකට මුදල් අමාත්‍යංශ නියුතියක් ඉන්නේ. පාර්ලිමේන්තුවට ඕන විදිහට වැටුප් පැඩි කරගන්න බෑ. ඕනෝනේ දැන් උදාහරණ ගත්තොත් අපි එනකම් අන්ලිමිටඩ් ෆියුල් තිබුණා, මේ ඉන්ධන තිබුණා, මේ ලේකම්ල ඔක්කොම පාවිච්චි කළ තිබුණා, කතානා කළත් පාවිච්චි කළ තිබුණා. අපි වෙනස් කරා. මොකද ආණ්ඩුවට තමයි බලය තිබෙන්නේ මුදල් සම්බන්ධ තීන්දුව ගන්න. ඒ නිසා කරුණා කරලා මං කැමති නෑ මේ මම කතා කරන්න බලාපොරොත්තු නෑ මේකේ. නමුත් මම තව දෙයක් කියන්න කැමතියි. මම නීතිඥයෙක් නුනට සාමාන්‍ය තර්කනේ තේරෙනවා. දැන් කවුරු හරි කෙනෙක් නඩුවක් උසාවික නඩුවක් අහනකොට ඒ චූදිතියා නඩුකාරයාට පැමිණිල්ලක් දැම්මොත් එහෙම නඩු අහන්න බැරි වෙනවා. ඒක